අදත් අපම රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන යෝගාවචරින්ගේ කමඨාන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්ම යෙදී ඇත්තේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහන. අද දවසේ වැඩසටහන කමඨාන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු.
එමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
හොඳයි නිරෝෂ්.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංකේ වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස දෙකකින් පමණ හුස්ම සිහින් වී යන අයුරු තේරුණා. ප්‍රශ්වාසයේ දිග වැඩිවීම හුස්ම සිහින් වීමට පෙර එන ඉඟියක්. මින්පසු වම්නාස් පුඩුවේ පිටත ඉදිකටුවකින් අනින්නා වගේ සහ නලියන ස්වභාවයක් දැනුණා. ඉන්පසු කැස්සක් ඇවිත් නැගිටින්නට සිදු වුණා. නැවත භාවනාවට වාඩි වුණා. සතිය නොකැඩී තිබුණා. සිත මොන අවස්ථාවේ හිස්තැනට ගියාද කියලා මතක නෑ. ශබ්ද ඇසුනාද කියා මතක නෑ. සිත පිටගොස් නැවත ආවා. ඉන්පසු හිස කඩා වැටෙන්න පටන් ගත්තා. හිස 15 පාරකට වඩා කඩා වැටුණා. මෙසේ පැයකුත් විනාඩි 18ක් පරයන්කේ ගත කළා. මෙයට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේද තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, ඒ නිරීක්ෂණෙත් හොඳයි, වැඩේ කරන විදිහත් හොඳයි. අර විදිහට මේ ප්‍රශ්වාසයේ දිග වැඩිවීම පෙරමග සලකුණක් විදිහට දැකලා අඳුරගෙන තියෙනවා. එතකොට ඒක හොඳ නිරීක්ෂණයක්. ඒකෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි දවසේ නෙමෙයි, වැඩි වාර ගණනක් නැවත නැවත මේ විදිහට යෙදෙනකොට අන්න තේරෙනවා මෙන්න මේ වගේ සලකුණු සහිතව තමයි මේ දේ එන්නේ. මෙන්න මේ විදිහේ පෙරමග සලකුණු ටිකක් තියෙනවා කියලා දැන් හඳුනා ගන්න පුළුවන්. ඒ ටික හොඳයි. ඒ වගේම අර විදිහට හිස කඩා වැටෙන ඒ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙදිත් අර නිකන් වැටිලා ඇහැරිලා වගේ එනකොට තමයි ওই ගැස්සීමකුත් එක්ක දැනෙන්නේ, අහුවෙන්නේ. ඉතින් ඒ විදිහේ වාර 15 පමණ උනා කියලා ඒ අත්දැකීමේ සඳහන් වෙනවනේ. එතකොට එන්නේ ඒ දේ නැවත නැවත වෙන්න දෙන්න. ඕකම නැවත නැවත වෙන්න දෙන්න. ඔය මුකුත් වෙනස් කරන්න දෙයක්වත්, සැක සංකායති කරගන්න දෙයක්වත් මුකුත් නැහැ. ඔය වෙන වැඩේම නැවත නැවත දැන් 15 වෙලා තියෙනවා මේ පරියන්කේ. දිනපතා නැවත නැවත වෙන්න දෙන්න. එතකොට මොකද වෙන්නේ? ඊට වැඩිය තවත් ටිකක් ආලෝකයක් එළියක් ඔය ක්‍රියාවලියට වැටෙනවා. දැන් මුල් දවස්වල නොතේරුණ දෙයක් මේ වார்த்தාවේ තියෙනවා. අන්න මොකද්ද මේ විදිහේ පෙරමග සලකුණු සහිතව තමයි මේ දේ එන්නේ කියලා පළවෙනි දවසේ තේරුන්නේ නැහනේ. නමුත් කාලයක් තිස්සේ කරනකොට මේ විදිහේ සලකුණු ටිකක් පහළ වෙනවා. අන්න ඒ වගේ දැන් මේ ඉදිරියට යන ක්‍රියාවලියත් අන්න තව තව යෙදෙනකොට, වැඩි වැඩියෙන් යෙදෙනකොට ඒ ක්‍රියාවලියට එළියක් ආලෝකයක් වැටේ. ඉතින් ඒ සඳහා කළ යුත්තේ තමයි 15 නෙමෙයි 100 1000 ඔය දෙයට වෙන්න දෙමින් ඔය යන ක්‍රමවේදයට යන දෙන්න භාවනාව. ඒක තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව කමඨහන් වார்த்தාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව නම් නොකරන ඈතින් බොඳවන දේ අභිභව නිහඬ බවකි. පර්යංක භාවනාව ඇතුළතින් සූදානමින් බලා සිටින විට බොඳ වෙන එන යන දේ අඩු වී තව තවත් නිහඬ වේ. බෙල්ල කඩා වැටේ. වරින් වර යන්තමින් බොඳ වෙන සිතුවිලි කෑලිය. සිතුවිලි මා ලෙස හැඳින ගැනීමම නොමිලේ දෙන දෙයක ඇති සැඟවුණු මිලට කරන ගෙවීමක් සේ අත්දකි. එදිනෙදා සතිමත් බව වරින් වර මතුපිට ස්තරයක දුමක් වැනි සිහින් මිමිනිලිය. වරක එදිනෙදා කටයුතු වල යෙදී සිටින විට අත්පින්දේ ඇතුළතින් නින්දක මෙන්ටි. ඒ සමග නුහුරක් දැනුණු අතර අත්දැක්කේ පිටත සිදුවන දෙයට ඇතුළත පුචිකත්වයක් නැති බවක් මෙනි. පිටත හා ඇතුළත අතර සම්බන්ධයේ යම් විසන්දිවීමක් මෙනි. මෙලෙස ඇතුළත නිහඬ නිදා ස්වභාවයක් වරින් වර අත්දකි. නිහඬ බව කලින්ට වඩා ගැඹුරකට ගියාක් මෙනි. ඒ සමග බොඳ වෙන බියක් අද්දුටුවා. එහෙත් එදිනෙදා කටයුතු බාධාවක් නැතුව සිදුවේ. අතීත වෙහෙසක් ඇති කළ සිදුවීමට අදාළ සිතුවිලි කලින්ටත් වඩා ඈත්ව එන යන අතර ඒවා බොහෝසේ අපැහැදිලිය හා වෙහෙස සියුම්ම ගොස් ඇත. වෙහෙසට අදාළ මතකයෙන් යම් හඳුනා ගැනීමක් වේ. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් භාවනාවක් නොවඩපු කෙනෙක් එයා හිතනවා මේ නිහඬ බව කියන එක සද්දවල දුරස් වීමක් නැත්නම් සද්ද නැති තැනකට යාමක් කියලා තමයි එයාගේ අදහස. ඉතින් ඒක සඳහා එයාට ලොකු ගෙවීමක් කරන්න වෙන්න පුළුවන්. මේ විදිහේ ලොකු නිවාඩුවක් හොයාගෙන දුර ඈත පළාතකට ගිහිල්ලා වගේ වනාන්තරයකට ගිහිල්ලා වගේ මේ විදිහේ සද්ද අඩු පරිසරයක් තුළ එයා නිහඬ බවක් අත්දකිනවා අත්විඳිනවා. ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක් නැත්නම් භාවනාවක් නොවැඩපු කෙනෙක් නිහඬ බව හඳුනගන්නේ. නමුත් මෙන්න මේ කාලයක් තිස්සේ පුහුණුවක් ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට තේරෙනවා මේ වටපිටාවේ තියෙන සද්ද බාර ගැනීමක් එහෙම නැත්නම් වටපිටාවේ තියෙන සද්ද වලට අවදි වීමක් තුලම අපි මේ දුරකතර හොයාගෙන ගියපු නිහඬ බව තියෙනවා. ඒක එන්නේ සද්ද ප්‍රතික්ෂේප කිරීම තුලින් නෙමෙයි, ඒ වෙනුවට සද්ද බාර ගැනීම තුලින් සද්ද වලට අවදි වීම තුලින් අන්න ටිකෙන් ටික මේ සද්ද පිටිපස්සේ තියෙන සද්ද අතරේ තියෙන නිහඬ බව කියන දේ හඳුනා ගන්න පුළුවන්. ඒක සඳහා එකම දෙයයි අවශ්‍ය වෙන්නේ, අර විදිහ අවදි හිතක්, මේ විදිහට වර්තමානයට අවදි වීමක්. අවදි වෙන්න වෙන්න බලහත්කාරයෙන් නෙමෙයි, ඉබේම හිත මේ නිහඬ බවට රූටලා යනවා. ඒක අපිට බලහත්කාරයෙන් ගන්නත් බෑ, මොකද ඒකේ රඳන්නේ නෑ හිත, පොලාපයින ගතියක් තියෙනවා. ඒ වෙනුවට මේ සද්දවලට අවධානය දීලා මේ ඇති දෙයට අවධානය දීලා කටයුතු කරනකොට තේරෙනවා හිමිහිට මේ නැති බවට, ඇති භවයේ ඉඳලා නැති බවට, සද්දවල ඉඳලා නිහඬ බවට මේ හිත රූටලා යනවා. ඒක රූටායාමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ රූටායාම වරක් නෙමේ, දෙවරක් නෙමේ, සිය දහස් වරක් වෙනකොට වෙනකොට යම් කිසි විදියක අපිට නිකන් තනිකමක්, මුස්පේන්තු ගතියක්, බියක්, ඔය වගේ හැඟීමක් මතුවලා එන්න පුළුවන්. මොකද අර මෙච්චරකල් වද දීපු, කරදර කරපු දේවල් දැන් එහෙමටම කරදරයක් නෑ වගේ, ඉන්දියත් දුරස් වගේ. ඒකනේ අර කියන්නේ අතීතයේ වද දීපු ප්‍රශ්න දැන් වැඩි වැඩියෙන් දුරස් භාවයකින් තාමත් තියෙනවා. තාමත් තියෙනවා, තාමත් ඒවා ගැන හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. හඳුනා ගැනීමක් වුණාට මොකද, තියුණාට මොකද, දුරස්ස තමයි පේන්නේ. එක්තරා විදියක අපි ඒකට අපේ හිත අකමැති වෙන්න පුළුවන්. මොකද හේතුව අර ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ධන තියෙනවානේ, මොනාරි තියෙන්න ඕනේ, වලියක් තියෙන්න ඕනේ. වලියක් තියුණා තමයි, තියුණාම තමයි ගතිය තියෙන්නේ. වලියක් නැති වුණානේ අයියෝ එපා වෙනවා, මේක අසාදි මට එපා වෙලා තියෙන කියලා කියන්නේ ඒක තමයි. ඔය මොකද හේතුව, වලියක් නැහැ. අන්න වලියක් තියෙනවා නම් ඕන වෙලාවක පුදුම අවදි භාවයක්, පුදුම එනර්ජි එකක්, පුදුම ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ඒකම තමයි වැඩේ. අපිටත් ඕනේ මේ කෙලෙස් ඕනේ, කෙලෙස් ඕනේ. මේ විදිහට මොනවා හරි ප්‍රශ්න ටිකක් තියෙන්න ඕනේ. ඒකම තමයි අපිට ඉන්ධන වෙන්නේ, ඒකෙම තමයි මේ අන්තරේ දුවන්නේ. එතකොට ඒක පොඩ්ඩක් නැති වෙනකොට ඔන්න තේරෙනවා මහා පාළුවක්, බියක්, තනිකමක්, නూరు බවක්, ඔය විදිහේ හැඟීම් ජාලාවක් මතුවලා එනවා. ඒක අපේ හිත කොහොමවත්ම ප්‍රිය කරන්නේ නැහැ. මොකද පැවැත්ම වෙනුවට නැවැත්ම තමයි මතුවලා එන්නේ. එතකොට අපේ හිත බිය දනවනවා. මේකෙන් පලා යන්න උත්සාහ කරනවා. මොකද්ද මේ කියලා සැක කරනවා. ඔය විදිහට නොයෙකුත් ප්‍රශ්න ගැටලු හදා ගන්නවා. නමුත් ඒ වගේ කෙනෙක්ට නැවත නැවත කිව යුතුයි, ඔය ඔය යන ක්‍රියාවලියට යන්න දෙන්න. ඔය නුහුරු භවයේ, ඔය බියේ, ඔය තනිකමේ ගිලිලා යන්න දෙන්න. ගිලිලා යන්න දෙන්න. ඕකට බේතක් කරන්න යන්න එපා. ඕකට බේත් කරන එක තමයි මේ හිතේ ස්වභාවය. මොනවා හරි එකක් ගෙනහල්ලා මේක කඩන්න පුළුවන්ද, මේ තනිකම බිය නැති කරන්න පුළුවන්ද කියන උත්සාහයක් දරනවා. උත්සාහයක් දරනවා. ඕක කවදාවත් මනාප හිතකින් බාරගනී කියලා හිතන්න අමාරුයි. මේ හිත එහෙම බාරගන්න සභාවයක් නෑ. එවෙනුවට එයා මොකද කරන්නේ, අර තියෙන ඔප්ෂන්ස් ඔක්කෝම ගෙනහල්ලා 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 දාලා මේක වහන්න උත්සාහ කරනවා. අර ඉන්නේ අර අර නිකන් සමහර කට්ටිය කවුරුත් හොයාගන්න බැරි වෙලා අන්තිමට ඉතින් ඉතුරු වෙච්ච කෙනාව කසාද බැඳගත්තා. මොකද හේතුව? අනේ හොයාගන්න බැරි වුණා, ඊට වැඩි හොඳ කසාදයක් හෙව්වා 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 ට්‍රයි කරා හරි ගියේ නෑ අන්තිමට ඉතින්. එහෙනම් ඉතින් අර පැරිෂූට් එකක් වගේ ඉතුරු වෙච්ච ඒ කසාදේ කරගත්ත. අන්න ඒ වගේ දෙයක් තමයි ඔතනත් වෙන්නේ. නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරලා 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 අන්තිමට වෙන ඔප්ෂන් එකක් නැති වෙනවනේ. අන්න ඒක 2000ට තමයි ඔය හිත ඕක බාරගන්නේ. ඒක තමයි ස්වභාවය. මොකද එයා පැවැත්මක් නැවත නැවත ගොතනවා, විවිධ ඔප්ෂන්ස් පාවිච්චි කරනවා. අර ට්‍රයි කරලා පාවිච්චි කරලා 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 බැරිම තැන ඔන්න ඕන මගුලක් කියලා බාර ගැනීමක් දවසක සිද්ධ වෙයි. ඒ සලකුණු තමයි තියෙන්නේ ඔය බියේ ගිලිලා යන්න, ඔය තනිකමේ ගිලිලා යන්න බලන්න ඒ විදිය උත්සාහයක් දරලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා ලැබිලා තියෙන වාර්තා නම් ඉක්මනයි.
හොඳයි. එහෙමනම් දිගට ප්‍රශ්නයක් සමාවෙන්න වාචික ප්‍රශ්නයක් තියෙනවා. මේ අවස්ථාව ලබාගෙන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න අපි අවස්ථාව ලබා දෙමු.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට භාවනා කරගෙන යන්න සිහිය පිහිටවන්න තියෙන වීරිය අඩුයි කියලා මට ගොඩක් තේරලා තියෙනවා. මොකද මම මේ උත්සාහ මේ කරනවා අඩුයි කියලා තේරෙනවා. මට ඕනිකම තියෙනවා, නමුත් මේ ගොඩක් අවස්ථාවල මට අහු වෙනවා මේ මම සිහියෙන් ඉන්නේ නැහැ කියලා. ඉතින් මට තේරෙනවා මට වීරිය මදි කියලා. ඒකට මොකද්ද ස්වාමීන් වහන්සේ මං කරන්න ඕන?
ඕක ඉතින් සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ යෙදෙන කෙනෙක්ට හරිම ස්වභාවික අත්දැකීමක්. මේ තියෙන එනර්ජි එක හැමදාම තියෙන්නේ නැහැ. එතකොට ඒ දවස්වලට මොකද්ද උපක්‍රමේ, කොහොමද මේකත් එක්ක යැපෙන්නේ කියන එක අමුතුම ශිල්පයක්. ඒක ඒ හැකියාව දියුණු කරගත යුතුයි. ඉතින් ඔය ප්‍රශ්නෙම තියෙනවා. එතකොට කොහොම හරි දර කොටයක් හරි පළලා මොකක් හරි අහක යන වැඩක් හරි ඔළුවේ දාගෙන ඉතින් ටික ටික කොහොම හරි යැපිලා ඉන්න ඕනි. ඉතින් ඒ සඳහා මොකක් හරි යෙදිලා ඉඳීමම තමයි ක්‍රමවේදේ. සාමාන්‍ය මගේ අත්දැකීම තමයි ඔය සතිපාසල් අනම් මනම් කියමුකෝ, ඒ වගේ ඒවා නිකන් පටන් ගන්නකොට නිකන් මේ මොන කරදරයක්ද වගේ තමයි පටන් ගත්තේ ඒ දවස්වල පැවිදි වෙන්නත් කලින්. හැබැයි අන්න එහෙම පටන් ගත්තර මොකද පස්සේ තේරෙනවා ඒ වගේ එකක එලිලා ඉඳීමම තමයි ක්‍රමවේදී. එලිලා ඉඳීම තමයි ක්‍රමවේදී. මේ අහනේ උන් නැහැ සතිපාසලේ පාටිසිපන්ට්ස්ලා නැහැ, මේ හෝස්ට් කරන කට්ටිය විතරයි ඉන්නේ. ඒ වුණාට එන්න සීරියස් කට්ටිය එකතු වෙලා මෙන්න ඇක්ටිවිටීස් කරනවා, මෙන්න මේ එක එක ලෙක්චර්ස් දෙනවා, අරක ගැන පැහැදිලි කරනවා, ඒගොල්ලන්ගේ මේ ප්‍රශ්න අරගෙන සාකච්ඡා කරනවා. මොකද හේතුව? අනේ ඕඩියන්ස් එක නැති වුණාට පස්සේ නැහැ මගේ මට මමම බන කියා ගන්නවා වගේ ඒක කරනවා. ඒක තමයි ක්‍රමවේදී. ඒ සඳහා උනන්දුවක් උත්සාහයක් අවශ්‍යයි. ওই වැඩ කටයුතු කොයි දේ වුණත් නිකන් අපි නිකන් සර කේවල පරිසුද්ධියක් පර්ෆෙක්ට් විදියට කරන්න යන්නේ නැහැ. මේ වෙනකොට හැමදාම මොකද්දෝ අඩුපාඩුවක් හිඩසක් තියෙනවා. නමුත් ඒකම තමයි අවශ්‍යතාවය. යෙදිලා ඉන්නවා. යෙදිලා ඉන්නකොට තේරෙනවා අනේ කාගේ නැතත් මගේ සුද්ධියක් තියෙනවා. මගේ වෙනසක් තියෙනවා. මගේ පරිවර්තනයක් තියෙනවා. අර වෙන කෙනෙක් හැලිලා ගිහිල්ලා ගොඩක් කල් එහෙමනම් එහෙම මතක ගණනාවක් තියෙනවා මේ ප්‍රතිපදාව තුළ. අපි දන්න අඳුනන පිරිසුත් බොහෝ දෙනෙක් ඉන්නවා එහෙම හැලිලා ගියපු කට්ටිය. හැලිලා ගියපු ගන්න හේතුව මොකද්ද? අන්න අර ඒගොල්ලෝ බැලුවා කල්පනා කරා මේකම විතරක් කරගෙන භාවනාම කරගෙන මේකෙ මෙදිලා ගත කරනවා. ටික දවසකින් එනර්ජි එක නැති වෙලා අන වෙන මොකක් හරි ගුරුවරයෙක් වෙන කොහේ හරි තැනක් වෙන ක්‍රමවේදයක් හොයාගෙන ගමන් කරනවා. එතකොට මෙන්න මේ මොටිවේෂන් එක දිගට තියා ගැනීම කියන්නේ අමුතු ශිල්පයක්. ඒක අර විදිය වැඩ කෙලිලා ඉඳීමෙනුත් වෙනවා. ඒකේ වැඩේ එලිලා ඉන්නවා. මේ නරකක් වැරදක් නෙමෙයි කරන්නේ. ඒ විදිය වැඩකේදීලා ඉන්නවා. ඒ විදිහේ දෙක අන්න කාලය ගත කරනවා. එහෙම ගත කරනකොට තේරෙනවා අන දන්නේම නැතුව කාගේ නැතත් මගේ වැඩේ සිද්ධ වෙලා. මගේ ගමනේ ඇවිලා මගේ කමටහන සුද්ද වෙලා. ගොඩ දෙනෙක් එහෙම වීරයක් ගන්න ඇනි මොනවාරි කිව්වොත් බෑ කියා ගත ගමන් තමයි ඉන්නේ. වැඩක් කියලා බලන්න මේ ඇක්ටිවිටි එකක් කරමු දහන්. ආපෝ ඕවා කරන්නේ කොහොමද ස්වාමීනා? ඕකට මේ දහසකුත් එකක් දේවල් ඕනේ. මේ දේ ඕනේ, අර දේ ඕනේ, මේ ග්‍රහයෝගේ මේ විදියට ඇවිල්ලා නැහැ, මේ ග්‍රහයා නීච වෙලා තියෙන්නේ කියලා ඔන්න හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් අයත තියා කිව්ව හැකි මේක හරියන මගුලක් නෙමේ. උඹලා නම් උඹලා කරගනින්නලා කියලා සද්ද නැතුව අයින් වෙන එක තමයි ක්‍රමවේදය. මොකද අර උනන්දුවක් උත්සාහයක් දාන්න කැමැත්තක් නැහැනේ. මනාපයක් නැහැ. ඒ විදිහේ වැඩකට යෙදෙන්න කැමැත් නැහැ. අර වැරදිලා හරි. වැරදිලා හරි පොඩ්ඩක් අඩුපාඩු සහිතව හරි කරන්න කැමති නැහැ. ට්‍රයි කරන්න කැමති නැහැ. ඔක්කොම ඕනේ අර නිකන් අතක් පිටත් තියාගෙන අර මේ මොකක්ද හස්ත්‍ර මුද්දාවක් දාගෙන මේ බණ කියන්න තමයි. ඒ කෙලින්ම ඒ පොසිෂන් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ පුටුව තමයි බලාපොරොත්තු වෙන්නේ. නෑ එහෙම නෙමෙයි. පහළ ඉඳලා වරෙලා නිකන් ඉස්සෙල්ලා කුස්සිය අතුපතු ගාලා ඒ විදිහට පිස්සු වෙලා ඉන්න ඕනේ. ආ ඊට පස්සේ කුණු බාල්දි අදින්න ඕනේ. ආ ඒ විදිහට ක්‍රමවේදයක් තියෙනවානේ. ඒක කැමති නෑ. ඒක කැමති නෑ. කෙලින්ම ඇවිල්ලා අර ධර්මාසනේ වාඩි වෙලා බණ කියන තමයි කැමති. නමුත් ඒක උපයගත යුතු දෙයක්. ඒක කාලයක් තිස්සේ කිරීමෙන් ලැබෙන දෙයක් කියලා තේරෙන්නේ නෑ. ඉතින් ඒක නිසා අන්න අර විදිහේ පොඩි පොඩි වැඩකේ දෙන්න. කාට හරි ඕක කියලා දෙන්න. ඒ විදිහේ ඉඩ කඩක් නැත්නම් අපිට කියන්න අපි හදලා දෙන්නම් වැඩසටහන් කරන්න ඕන තරම් අවස්ථා. නැත්නම් ඊයේ දෙන්න ඕන තරම් අවස්ථා. අන්න ඒ විදිහට එලිලා ඉඳියොත් ඔය කාලෙත් එක්ක ඔය එනර්ජි එක රැකෙයි. තමන්ගේ ප්‍රතිපදාවත් රැකෙයි. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට එන්නේ මොකද? අන්න ටික දවසකින්ම එපා වෙනවා. ටික දවසකින්ම අතහැරලා යනවා. ටික දවසකින්ම වෙන ගුරුවරයෙක් හොයාගෙන යනවා. ඕක තමයි වැඩි. ඒකින්ද තමන් ඉදිරියේ තියෙන චැලෙන්ජ් එකක්. ඒක අර මුල්කි චැලෙන්ජ් එකට වැඩිය අමාරුයි. අමාරුයි. ඕක එන්නෙම භාවනාව හරියනකොට තමයි. එන්න එතනයි තියෙන අවුල. එතකොට අතහැරලා දාලා ගියාම අර උපයගත දේ රැකෙන්නේ නැහැ. ඉතින් බලමු උත්සාහයක් දරලා. කාට හරි මොකෙක් ඔයේ හරි ඉන්නේ කෙද්ද ඌට තේරෙන්න ඕනේ නැහැ. නිකන් මේ සීය කියන එක මේ භාවනාව කියන එක කරන විදිය කියලා දෙන්න. එතකොට ඌට තේරෙන්නේ නැහැ ඔගේ කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. නමුත් කියන එකයි කමටහන් සුද්ධ වෙනවා. ඒක තමයි ක්‍රමවේදී. ඉතින් එහෙම ඔපචුනිටි එකක් හදාගන්න බලමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. අනේ ස්වාමීන් වහන්ස මේ ප්‍රතිපදාවෙන් මාව හැලෙන්නේ නැති වෙන විදියට මට මේ කෙලිලා ඉන්න උපකාර කරන්න කියලා මම ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.
දෙන්නම් දෙන්නම්. සතිපාසලක ඇක්ටිවිටීස් එහෙම කරන්න පුළුවන් වේද දන්නේ
නැහැ. ස්වාමීන් වහන්ස මම අර ඉරිදා හවස 6 ඉඳන් 8 වෙනකන් සතිපාසල වැඩසටහන මට Facebook link එක ආවිල්ලා join වුණා. ඉතින් ස්වාමීන් වහන්ස ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. මේ ගිය සතියේ ඉඳන් තමයි ඒකට මේ join වෙලා ඉන්න උත්සාහ කරන්නේ.
ඔය join වෙලා ඉඳලා හරියන්නේ නැහැ කියලා අපි කියන්නේ. දැන් මේ අහන බණේ හරි. දැන් කියන බණේ කරන බණේ දිහාවට තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් ඉඳලා ඔය නිරෝෂ්ට message එකක් දාන්න. නිරෝෂ්ගේ තියෙනවානේ contact details. නිරෝෂ් පොඩ්ඩක් යවන්න. නිරෝෂ්ට message එකක් දාන්න. අපි ඒ opportunity එකක් හදලා දෙන්නම්.
ඉන්ටර්නැෂනල් කොලෙජ් එකක ඉංග්‍රීසි ටීචින් කළේ. ඒ වුණාට මම ඒකෙන් ටික කාලයක් කළා අයින් වුණා. හේතුව මට මේ භාවනා කරන්න ඊට වැඩිය කාලය යොදන්න ඕනේ.
දැන් අන්තිමට ආපහු ගිහිල්ලා එතෙන්ටම තමයි ඇවිල්ලා නතර වෙලා තින්නේ. රවුම ගිහිල්ලා ආවිලා ආපහු
නෑ සොයිනස් තාම ගියේ නෑ.
නෑ දැන් සතිපාසලේ ඇක්ටිවිටීස් කරන්න ගියාම ඒකත් ඒ වගේ නේ. ඒක තමයි ක්‍රමවේදේ. ලොකු රවුමක් ගිහිල්ලා අන්තිමට බලනකොට ඊටපු දැන්ටම තමයි ඇදින්න නතර වෙලා තියෙන්නේ. අර පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි. එන්න රවුමක් ගිහිල්ලා ලංකාව වටේ ගිහිල්ලා ඇවිල්ලා බලනකොට යකෝ මෙන්න අන්න කාලතුවක්කු සද්ද ඇහෙනවා. ඉතින් ඒකින්ද මේ මේකක් කරලා බලමු. මේ මේකක එදිලා බලමු. එතකොට තේරෙන දේ තමයි අර විදියට මේ කාලෙත් එක්ක පැවැත්මක් තියෙනවා. උපයගත් දේ රැක ගන්නවා කියන එක අමාරුයි. ගොඩ දෙනෙට නැති ශිල්පයක්. ඉතින් ඒක සඳහා තමයි අවස්ථාව බලමු. ඒ සඳහා යෙදිලා ඉතින් මේ අර විදියට ටීච් කරා කියන්නේ නිකන් කෙලින්ම පඳුරට විද්ද එක හාවටම වැදිලා තියෙනවා. හරි. නිරෝෂ මැසේජ් දෙයක් දාන්නකෝ. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ගොඩාක් පින්. ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. එහෙමනම් තව කාට හරි ප්‍රශ්නයක් නැතිනම් අපි අපේ අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන මෙන් පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දීපා නමද නැවත වතාවක් මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාය දුච්චරිතං කତ୍වා වචී දුච්චරිතානි ච මනෝ දුච්චරිතං කତ୍වා යංචඤ්ඤං දෝස සංහිතං අකତ୍වා කුසලං කම්මං කତ୍වාන කුසලං බහුං කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයං සෝපජ්ජති තී. කාය දුච්චරිතං හිත්වා වති වචී දුච්චරිතානි ච මනෝ දුච්චරිතං හිත්වා යංචඤ්ඤං දෝස සංහිතං අකତ୍වා කුසලං කම්මං කତ୍වාන කුසලං බහුං කායස්ස භේදා සප්පඤ්ඤෝ සත් සග්ගං සෝ උපපජ්ජති තී. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස, එහෙම නැත්නම් සූත්‍ර දේශනාව තමයි මෙන්න මේ තපනීය අතපනීය ධර්ම පිළිබඳ අදහසක්. මොකද්ද මේ තපනීය කියන්නේ? පසුතැවිලි උපදවන ධර්ම දෙකක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. පසුතැවීමට හේතු නොවන ධර්ම දෙකක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහේ කොටස් දෙකකින් සමන්විත එකම සූත්‍ර දේශනාව, එකම අදහස තමයි දෙපැත්තකට ඉදිරිපත් කරනවා. මල පුලින් කියනවා මේ විදිහේ දේවල් පසුතැවීමට හේතු වෙනවා, ඊට පස්සේ මේ විදිහේ දේවල් පසුතැවීම දුරු කරන්න හේතු වෙනවා. අනේ එකම දේ දෙවිදියකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මොකද්ද මේ පසුතැවීමට හේතු වෙන දේ කියලා සඳහන් කරොත් අන්න කියනවා කරන ලද අකුසල් තියෙනවා, නොකරන ලද කුසල් තියෙනවා. මෙන්න මේකී කාරණා දෙක අන්න පසුතැවීමකට හේතු වෙනවා. තපනීය ධර්ම අන්න මේ විදිහේ දෙකක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කියනවා පසුතැවීමකට හේතු නොවන අතපනීය ධර්ම දෙකක්. මොකද්ද එතෙන්දි සඳහන් කරන්නේ? කරන ලද කුසල් තියෙනවා, නොකරන ලද අකුසල් තියෙනවා. ඔන්න ඔය විදිහේ කොටස් දෙකක් විදිහට බුදුරජාණන් වහන්සේ මේ එකම කාරණය ගැන හැර දක්වනවා, ඉදිරිපත් කරනවා. එතකොට ඒ සඳහා මොකද්ද මේ කියන්නේ කියලා බැලුවොත්, අද කාලේ නූතන ලෝකේ පිළිගත්තේ නැති වුණාට, සමහර විට පිළිගන්න වැලි වුණාට, සාමාන්‍යයෙන් අපි මේ ගෙවන වර්තමාන මොහොත තුළ හිතාගන්න බැරි තරම් ෂණ සම්පත්තියක් තියෙනවා. ඒ ෂණය කොච්චර වටිනවද, ඒක කොච්චර දුර්ලභද කියලා අපිට දැනෙන්නෙත් නැති තරම්, හැඟෙන්නෙත් නැති තරම්. එතකොට ඒ විදිහේ දුර්ලභ බවක් අපිට දැනෙන්නේ නැහැ. මොකද මේ අපායේ බ්‍රේක් එකක වගේ තමයි ඉන්නේ. එතකොට අපායේ බ්‍රේක් එකක් කියලා දැනෙන්නේ අන්න බ්‍රේක් එක ඉවර වුණාම තමයි, යකෝ මම මේ ඉඳලා තියෙන්නේ මේ විදිහේ විවේක තත්ත්වයක, දැන් තමයි හරි ප්‍රශ්නේ, දැන් තමයි හරි ලෙඩේ වැටුනේ කියලා අන්න ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. එතකොට ඒ වගේ මේ ගෙවන ෂණය බොහොම දුර්ලභ දෙයක්, බොහොම වටිනා දෙයක්. ඒ දුර්ලභ වටිනා දේ සඳහා නොයෙකුත් හේතු කාරණා ඒක පිටිපස්සේ ගැළපිලා තියෙනවා. කොතේකුත් හේතු කාරණා එකතු වෙලා ඇවිල්ලා තමයි ඒ විදිහේ දුර්ලභ ෂණයක් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ විදිහට භාවනාවක් කරන්න පුළුවන්, මේ විදිහේ නිදහසේ හුස්මක් ගන්න පුළුවන්, මේ විදිහට ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන් අවස්ථාවක් එනවා කියන්නේ සෙල්ලම් නැහැ. වැඩි ඕනේ නැහැ ඔය අපායවල් ගැන කතන්දර ඕනේ නැහැ. ඔය වටපිටාවේ මිනිස්සු දිහා බලන්න. වටපිටාවේ මිනිස්සු දිහා බලන්න කී දෙනෙක් ඉන්නේ, කොතේක උදහසක් ප්‍රශ්නවලද කියලා බලන්න. ඒගොල්ලන්ට මේ වගේ දෙයකට අවධානයක් දෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒ විදිහේ නිදහසේ හුස්මක් ගන්න, මාත් එක්ක මම තනි වෙන්න භාවනාවකට වෙලාවක් ඉඩක් තියනවාද කියලා බලන්න. එහෙම එකක් නැහැ බොහෝ දෙනෙක්ට. හේතුව ඇයි මොකද කියලා බැලුවොත් අන්න ගොඩාක් වෙලාවට අන්න ඒවා පිටිපස්සේ තියෙනවා, අන්න නොකරන ලද කුසල් තියෙනවා. කරන ලද අකුසල් තියෙනවා. ඒ දාහය ඒ වෙහෙස පීඩාව නිසා අන්න මොකද වෙන්නේ, නැවත නැවත දැවි දැවි වෙහෙසට පත්වෙමින් පීඩාවට පත්වෙමින් මේ තැනැත්තෝ කල් ගෙවනවා. ඒ විදිහේ ස්වභාවයක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වටපිටාවක අපිට මේ විදිහේ එකතු වෙන්න, මේ විදිහේ බණක් අහන්න, කමඨාණක් සුද්ධ කරගන්න, භාවනාවක යෙදෙන්න ඉඩක් ලැබෙනවා කියන්නේ කොච්චර දුර්ලභ ෂණයක්ද කියලා හිතා ගන්න බැරි තරම්. ඒක පිටිපස්සේ තියෙන හේතු කාරණා අපිට නොපෙනෙන නිසා අපි එහෙම පිටිපස්සේ තියෙන හේතු කාරණා දැක දැනගන්නෙත් නැහැ, හඳුරන්නෙත් නැහැ. නමුත් අන්න පොඩ්ඩක් විමසලා බැලුවොත්, පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් අන්න දැක දැනගන්න පුළුවන් මේ විදියට මේ කරන ලද කුසල් බොහෝයි, නොකරන ලද අකුසල් බොහෝයි. අන්න ඒ නිසාම තමයි මේ අවස්ථාව මේ විදියට ඉදිරිපත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ, අර අනිත් පැත්ත තියෙනවා නම් අපි ගාව, අපි හිතුවොත් කරන ලද අකුසල් තියෙනවා, නොකරන ලද කුසල් තියෙනවා. පසුතැවීමක සඳහා තමයි ඒක හේතු වෙන්නේ. පසුතැවෙනවා, තැවෙනවා. මොකද හේතුව? අන්න නොකරන ලද කුසල් තියෙන්නේ, කරන ලද අකුසල් තියෙන්නේ. ඒ හේතුවෙන්ම මේ තැනැත්තා පසුතැවෙනවා, වෙහෙස පීඩාවට පත් වෙනවා, නැවත නැවත හඬනවා, වැළපෙනවා. මට මේ ලෙඩ රෝග, මේ විදියෙ ලෙඩ, මෙහෙම ලෙඩ, මේ අමාරු කියලා හඬනවා, වැළපෙනවා. එහෙම නැත්නම් මට මේ ගෙදර දොරේ ප්‍රශ්න, මේ විදියෙ ප්‍රශ්න, මෙහෙම ප්‍රශ්න කියලා හඬනවා, වැළපෙනවා. මට මේ විදියට සොර සතුරු කරදර, මේ විදියට කෙක්කෙනා මාව බිය කරනවා කියලා හඬනවා, වැළපෙනවා. මේ විදියට යුද බියවලට මාව අහු වෙලා මේ වගේ වටපිටාවක තමයි මම ඉන්නේ කියලා හඬනවා, වැළපෙනවා. ඔය ලෝකෙ දිහා බලන්න, ඔය වචන ඕනේ නැහැ. ඒ ෆොටෝ එකක් තුලින් දකින්න පුළුවන් ඒ මිනිස්සු විඳින වෙහෙස පීඩාව. මේ පොඩි දරුවෝ, කුඩා දරුවෝ අන්න අර විදියට තුවාල ලබලා වෙහෙසිලා ගෙවල් දොරවල් විනාශ වෙලා දඟලන හැටි දකින්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් දැක්කහම සංවේගයක් ඇති වෙනවා නම් තේරුම් ගත යුත්තේ තමයි මේ විදියට දුර්ලභ ෂණයක් මේක. ඒක බොහෝ දෙනෙක්ට, ලෝකයේ බොහෝ පිරිසකට නැති දෙයක්. මොකද හේතුව? අන්න කරන ලද අකුසල් තියෙනවා, නොකරන ලද කුසල් තියෙනවා. ඒ හේතුවෙන්ම අර ඉඩකඩ වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒ ඉඩකඩ වැහිලා ගිහිල්ලා තියෙනවා. අපිට මේ වගේ දෙයකට අවධානයක්වත් දෙන්න අවස්ථාවක් නැහැ. මේ වගේ දෙයක් තියෙනවාද කියලා දැනගන්නවත් අවස්ථාවක් නැහැ. නැවත නැවත අර මෝඩකමේ අර ප්‍රශ්නේ තැවි තැවි වෙහෙසි වෙහෙසි කල් ගෙවනවා. ඉතින් ඒ වගේ ලෝකෙක අපිට මේ විදියට පොඩි ඉඩකඩක් ලැබීමම කොච්චර දෙයක්ද, ලැබීමම කොච්චර දෙයක්ද, ඒ සඳහා ගැළපිලා තියෙන වටපිටාව ගත්තොත් අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ. අන්න මේ විදියට කරන ලද කුසල් තියෙනවා, නොකරන ලද අකුසල් තියෙනවා. ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන්නේ. අන්න ගාථා දෙකකින්, කොටස් දෙකකින් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. හොඳ පැත්ත, නරක පැත්ත විදියට දෙවිදියකට ඉදිරිපත් කරනවා. මොකද්ද කියන්නේ? කාය දුච්චරිතං කତ୍වා වච්චී දුච්චරිතානිච මනෝ දුච්චරිතං කତ୍වා යංචඤ්ඤං දෝෂ සංහිතං. මේ විදියට කයෙන් දුස්චරිත වැරදි දේවල් කරන ලද ස්වභාවයක්, වචනෙන් මේ විදියට වැරදි දේවල් කරන ලද ස්වභාවයක්, මනසෙන් මේ විදියට වැරදි දේවල් කරන ලද ස්වභාවයක්, යම්තාක් දෝෂ සංහිත වැරදි සහගත දේවල් තියෙනවද, ඒවායේ බහුල ස්වභාවයක් මේ තැනැත්ත තුළ තියෙනවා. එතකොට අකත්වා කුසලං කම්මං, කත්වාන කුසලං බහුං. මෙතන අකත්වා කුසලං කම්මං, නොකරන ලද කුසල් කර්ම සහිතයි. අකත්වා කුසලං බහුං කියන්නේ මෙතන අකුසලං කියන එක තමයි මේ සන්ධි වෙලා තියෙන්නේ. අන්න මේ විදිහට කරන ලද අකත්වා කුසලං කම්මං, මේ විදිහට නොකරන ලද කුසල් දහම් තියෙනවා. කත්වාන කුසලං බහු, කත්වාන කරන ලද අකුසල් අකුසලං බහුන් කියන එක තමයි මේ කත්වාන කුසලං බහුන් කියලා සන්ධි වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට කරන ලද අකුසල් බොහෝයි. කායස බෙහෙදා දුප්පඤ්ඤෝ නිරයන් සෝපපජ්ජති. අන්න මේ විදිහට කයේ බිඳීමෙන් පස්සේ මේ විදියට මෝඩයා දුප්පඤ්ඤෝ මේ නිරයේ වැටිලා අපායේ වැටිලා ශෝක වෙනවා. මොකද හේතුව අර විදියට නොකරන ලද කුසල් කරන ලද අකුසල් සහිතයි. ඒ විදිහේ මෝඩ මිනිස්සෙක් අන්න මොකද වෙන්නේ, නිරයට වැටිලා දුක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඇත්තටම ඕකේ නිරයට වැටිලා දුක් වෙන දෙයක් නැහැ. ඒ වෙනුවට මේ භවයේදීම මේ ජීවිතේදීම ඔය නිර ස්වභාව මේ තමන් තුළ මතුවලා එනවා. කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත, අර විදියට කරන්න පුළුවන් මොනවා හරි දෝෂ සහිත දේවල් තියෙනවා. ඒවා කරමින් ඉන්නකොට ඉබේම තමන් තුළ වැඩි වැඩියෙන් බහුල වශයෙන් අර විදියට නිරයයේ ස්වභාවයක්, අපායක ස්වභාවයක් මතුවලා එනවා. ඒකයි ගිහිල්ලා බලන දෙයක් නැහැ. සාමාන්‍ය අපාය භූමි හතර අරගත්තොත් නිකන් සරල අදහසක් විදියට, සරලව පෙන්නුම් කිරීමක් විදියට කියනවා. මොකද්ද මේ නිරය කියන්නේ? සාමාන්‍ය දුක. දුක කියන දේ තමයි ප්‍රමුඛ. දුක තමයි ප්‍රබල වෙලා තියෙන්නේ, ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ප්‍රේත අපාය වගේ එකක් බඩගින්න තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය තිරිසන් අපාය වගේ කියන වගේ දෙයක් බය තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි හිතුවොත් ඔය යක්ෂ උනුනුන් කාගන්න යක්ෂ ස්වභාව වගේ දේවල් අන්න තරහව තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඔන්න විදියට හතරක් විදියට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. අර විදියට දුකක් කායික වේවා මානසික වේවා, දුකක් ප්‍රමුඛ වෙච්ච ස්වභාවයක්, බඩගින්නක් ප්‍රමුඛ වෙච්ච ස්වභාවයක්, අර විදියට බියක් ප්‍රමුඛ වෙච්ච ස්වභාවයක්, තරහක් ප්‍රමුඛ වෙච්ච ස්වභාවයක්, එන්නේ විදියේ ස්වභාව තමයි ඔය. එතකොට ඕක ආය ගිහිල්ලා මැරිලා ඉපදෙන දෙයක් නැහැ. කයේ මිදීමට කලින්ම අපායේ ගිහිල්ලා ඉවරයි. ඒ ස්වභාවයේ බහුල වෙලා ඉවරයි. ඒ ස්වභාවයේ ප්‍රමුඛ වෙලා ඉවරයි. එතකොට අන්න නිකන් මොකද්ද, නිකන් අර බස් හෝල්ට් එක ළඟින් බැහැගන්නා වගේ දෙයක් තමයි මරණෙන් මත්තේ සිද්ධ වෙන්නේ. බස් එක ඇවිල්ලා නවත්තලා ඉවරයි. දැන්ට මෙතන බැහැගන්න විතරයි තියෙන්නේ. ඉතින් එන්නේ විදිහේ එක පැත්තක්, වැරදි පැත්තක් පෙන්න ගමන් ඊට පස්සේ කියනවා, කාය දුච්චරිතං හිත්වා වචී දුච්චරිතානිච මනෝ දුච්චරිතං හිත්වා යංචඤ්ඤං දෝෂ සංහිතං. දැන් කයෙන් වෙන වැරදි හිත්වා බැහැර කරන ලද, වචින් වචී වචනෙන් වෙන වැරදි බැහැර කරන ලද, මනසෙන් වෙන වැරදි බැහැර කරන ලද යම්තාක් දෝෂ සහිත දේවල් තියෙනවද, ඒ දේවල් බැහැර කරන ලද, අකත්වා කුසලං කම්මං කත්වාන කුසලං බහුං, අකත්වා අකුසලං කම්මං මේ විදියට නොකරන ලද අකුසල් කර්ම සහිත, කරන ලද කුසල් බොහෝ සහිත, කායස බේදා සප්පඤ්ඤෝ සග්ගං සෝ උපපජ්ජති ඉති. අන්න මේ විදියට වෙනස් ස්වභාවයක් ඇති කෙනෙක් කයේ බේදෙන් පස්සේ, කයේ මේ විදියට විනාශයෙන් පස්සේ අන්න සග්ගං මේ විදියේ දිව්‍ය ලෝකෙක සුගතියක උප්පත්තිය ලබනවා. ඒ විදියේ ස්වභාවයක් මේ තැනැත්තා ලං කර ගන්නවා. මොකද්ද ඒකට හේතුව? අන්න අර කයෙන් යම් කිසි දුස්චරිත වෙන්න තියනවාද, වචනෙන් වෙන්න තියනවාද, මනසෙන් වෙන්න තියනවාද, ඒවා බැහැර කරා මේ තැනැත්තා. දෝෂ සහිත යම් කිසි දෝෂ සහගත යම් යම් දේවල් තියනවාද, ඒවා බැහැර කරා. අන්න ඒ බැහැර කිරීමේ හේතුව නිසාම අන්න මොකද වෙන්නේ, අකත්වා අකුසලං, නොකරන ලද අකුසල් කර්ම තියනවා, කරන ලද කුසල් කර්ම තියෙනවා, කත්තාන කුසලම් බහු. අන්න මොකද වෙන්නේ, මෙයාගේ තුල වැඩි වැඩියෙන් සුගතියක ස්වභාවයක්, සුගතියක ස්වභාවයක් මතුවලා එනවා. ඒ සුගතියේ ස්වභාවය මොන වගේද? අන්න දිව්‍ය ලෝක විදියට පෙන්ණුම් කරන ස්වභාව වේවා, ඒ විවිධාකාර වේවා, ඒ විදියට අපිට පෙන්වන්න පුළුවන්. අන්න මොනවද අපි හිතුවොත්, ඔය දැන් දේවලෝකවල තියෙන සාමාන්‍යයෙන් සැප ප්‍රමුඛ වෙච්ච අවස්ථාවක්, අර අපායේ දුක ප්‍රමුඛ වුණා වගේ දිව්‍ය ලෝකවල සැප ප්‍රමුඛ වෙලා තියෙන. ඊට පස්සේ අපි හිතුවොත් ඔය බ්‍රහ්ම ලෝකවල තියෙන සාමාන්‍යයෙන් මොකද්ද, උපේක්ෂා ප්‍රීති සුඛයේ ධානාංග විදියට ප්‍රමුඛ වෙන අවස්ථා තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ අර විදියට අරූපේ ප්‍රමුඛ වෙච්ච අවස්ථාවක් තියෙනවා. රූපේ අරූපේ සැප, රූපේ අරූපේ විදියට පෙන්වන්න පුළුවන් මේ ලෝක තුන. ඊට පස්සේ අන්තිම එක මොකද්ද ඉතින්? අර විදියට නිවන්, එහෙම නැත්නම් ඒ විදියට මාර්ගඵල සාක්ෂාත් කරගන්න ලද පිරිසකට අදාළ ස්වභාවයක් විදියට අන්න ඒ විදිහ විවිධ අවස්ථා පෙන්වුම් කරන්න පුළුවන්. ඒ දිව්‍ය ලෝක ගත්තත් ඒ විදිහේ විවිධ දේවල් ප්‍රමුඛ වෙච්ච අවස්ථා තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හොඳ පැත්ත ප්‍රමුඛ වෙලා යටපැත්තට මොකද වෙන්නේ? නරක පැත්ත ප්‍රමුඛ වෙලා. එතකොට මේ එකම දෙකාසිය දෙපැත්ත වගේ දෙපැත්ත පෙරලෙනවා වගේ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. මේ විදිහට අන්න නැවත නැවත අකුසල් කරන ලද ස්වභාවය ඇති, නොකරන ලද කුසල් ඇති ස්වභාවයක්, පිරිහීමට හේතු වෙද්දී, පසුතැවීමට හේතු වෙද්දී, තැවීමට හේතු වෙද්දී, අන්න කරන ලද කුසල් නොකරන ලද අකුසල් ඇති ස්වභාවයක් අන්න සැපයක් උපදවන්න හිත සැනසීමක් සඳහා හේතු වෙනවා. ඉතින් ඔන්න විදිහේ දෙපැත්තක් දෙපැත්තකට ගමන් කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මෙන්න මේ ස්වභාවය දැන හඳුන ගන්න කෙනෙක් ටිකෙන් ටික මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරනවා. තමන් තුළ මේ විදිහට බහුලිකත කරනවා, හුරු කරනවා, ඇති කර ගන්නවා. එහෙම කාලයක් තිස්සේ පුහුණු කරනකොට, යෙදෙනකොට අන්න මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික මේ විදිහට අපාය දුගතියක ස්වභාවයේ දුරවෙලා මා තුළ සුගතියක ස්වභාවයක්, අර විදිහේ විවේක ස්වභාවයක් මතුවෙනවා කියලා ටික ටික තම තමුන්ටම අත්දකින්න පුළුවන්. එතකොට ඒක නිකන් අර පොඩි හුස්මක් ගන්න ඉඩක්, අර විදිහේ ක්ෂණයක් ලබා ගන්න ඉඩක් කියලා අපිට පෙන්වන්න පුළුවනි. මොකද අර විදිහ අපායකට දුගති තත්ත්වයකට වැටුණාට පස්සේ හුස්මක්වත් ගන්න ඉඩක් නැහෙනි. ධර්මයක් දිහාවට හැරෙන්නවත් ඉඩක් නැහෙනි. මේ විදිහට පුහුණුවක් සඳහා යෙදෙන්නවත් ඉඩක් නැහෙනි. ඒ විදිහේ ගොඩාක් ප්‍රශ්න, වෙහෙස, පීඩා මතුවලා එනවා. දැන් ඕෂෝ එහෙම කියන්නේ මොකද්ද? ඕෂෝ කියනවා මම I am rich man's guru. මම අන්න පෝසත් මිනිහාගේ ගුරුවරයා. පෝසත් මිනිහාගේ ගුරුවරයා කියන්නේ මොකද? අන්න දුප්පතාට මේක අර විදිහේ වෙහෙස පීඩාවක, අර විදිහේ යුද බියෙන්, බඩගිනි බියෙන්, එක එක දේවල් වලින් පීඩාවටපත් වෙලා ඉන්න තැනත්තට මේ බණේ කිව්වට වැඩක් නැහැ. එහෙම නැත්නම් අර විදිහේ වැරදි දිට්ටියක් අරගෙන ඉන්න තැනත්තාට මේ බණේ කිව්වට වැඩක් නැහැ. ඒගොල්ලෝ මේක දරා ගන්න, මේක බාර ගන්න සූදානම් නැහැ. ඒක නිසා අර විදිහේ විවේකයක්, විවෘත මනසක් තියෙන, ඉඩකඩක් තියෙන තැනත්තාට තමයි මම බාන කියන්නේ කියලා අන්න ඕෂෝ සඳහන් කරනවා. I am rich man's guru. මම මේ විදිහට පෝසත් මිනිහාගේ ගුරුවරයා කියන අදහසින් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට එන්නේ විදිහට යම් කිසි ෂණයක් කියන එක වැදගත්. ෂණයක් කියන එක වැදගත්. දැන් සාමාන්‍ය අපි ගත්තොත් ඔය පිටරට කට්ටිය. අපි හිතමු ඔය සුදු සුදු කට්ටිය, සුද්දෝ සුද්දියෝ ඔය වගේ කට්ටිය ගමුකෝ. ඒ වගේ කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ මේවට විවෘතයි. බොහොම නිකං කැමැත්තෙන් ඇවිල්ලා යෙදෙනවා. සමහරේට මාස ගණන් ගත කරනවා. ගත කරාට මොකද? මේ විදිහට ප්‍රැක්ටිස් එකේ යෙදුනට මොකද? අන්න මාස ගණනක් ගිහිල්ලා කාලෙකට පස්සේ ඒත් තේරෙනවා අන්න පරණ ඉඳපු මෝඩ කමේමමයි තාම. මොකද හේතුව ඒගොල්ලන්ගේ අර ෆවුන්ඩේෂන් එක අමුතුයිනේ. වෙනස්ම විදිහක ෆවුන්ඩේෂන් එකක් තියෙන්නේ. රශණය කියන එක ලැබිලා තියෙන්නේ දුර්වල වෙලා. අර විදිහට මේ ඉපදිලා තියෙන දුරු රටක, ධර්මේ නැති රටක. එතකොට ඒ විදිහේ ෆවුන්ඩේෂන් එකක් ඒගොල්ලන්ට නැහැ. එතකොට තේරෙනවා අන්න කාලයක් ගියත් අර විදිහේ ප්‍රතිපදාවක යෙදුනත් අර විදිහේ සමහර විට වෙනසක්, පරිවර්තනයක් වෙලා නැහැ. මෙතනත්ගේ මේ දික්ටිගත ස්වභාව වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ. අන්න දැනගන්න පුළුවන් කාලයක් තිස්සේ එදිලා එදිලා බැලුවොත් සමහර විට ඒ විදිහේ වෙනසකට ලක් වෙලා නැති ස්වභාවයක් වුණා දකින්න පුළුවන්. මොකද හේතුව ඒගොල්ලෝ යෙදෙනවා, කරනවා. යෙදෙන්නේ හැබැයි මොන විදිහ අදහසකින්ද, මොන විදිහ විවෘත භාවයකින්ද කියලා හිතන්න අමාරුයි. බලනකොට පරණ පුරුදු මෝඩකමයි. ඉතින් අපිට ඒක කියන්න වෙන්නේ තැනත්තාගේ විවෘත වෙන්න උත්සාහයක් නැතිවත් ඒ තැනැත්තාගේ ප්‍රතිපදාවට ඇල්මක් නැතුවටත් වැඩිය අන සමහරවිට ඒගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් එක ෂණය ලැබිලා තියෙන්නේ දුර්වල වෙලා. එතකොට ඒ විදිහේ දුර්වල තත්වයක් තියෙනවා. ඉතින් ඒ විදිහේ කාලයකට පස්සේ වුණත් අන දැක ගන්න පුළුවන් තාමත් පරණ පුරුදු මෝඩකමේම තමයි. බොහොම ආසාවෙන් යෙදෙනවා, බොහොම උනන්දුවෙන් යෙදෙනවා. යෙදුනට අර දික්ටි කැඩිලා බිඳිලා යන්නේ හරි අඩුවෙන්. දික්ටි වලට අත තියලවත් නැහැ කියලා සමහර විට දැක දැන ගන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් අර එයා මේකේ උනන්දුවෙන් උත්සාහයෙන් යෙදුනට අන්න එයාට ඉඩ අවම වෙන්න පුළුවන්. දැන් මේ අලුත්ම ළඟදි දවසක ආවා මේ කෙන්යන් ජාතිකයෙක්, කෙන්යාවේ අප්‍රිකා අප්‍රිකන් ජාතිකයෙක්. දවස් දෙක තුන යනකොට අනේ බිම බඩගානකව දණ්ඩ නමස්කාර කරන ගහන්ට මිනිස්සයා වෙනස් වුණා. මොකද හේතුව ඒගොල්ලන්ගෙත් තියෙනවා යම්කිසි විදියක අර අහිංසක බවක්, මේ විදියට වැඩිහිටියන්ට එහෙම නැත්නම් මේ විදියේ ප්‍රතිපදාවකට අහුන්කම් දෙන බවක්, ඒ විදියේ විරුත බවක් ඒ අප්‍රිකන් ජාතිකයන් තුලත් පමණකට තියෙනවා. ඒගොල්ලෝ ඒ වගේ විශ්වාස ඇදහිලි සහිතව ටිකක් ඉඳපු නිසා අන්න දවස් දෙක තුනෙන්ම මිනිස්සයා බොහොම අහිංසක වෙලා මේ ප්‍රතිපදාවට හිත නැමිලා ඒ විදියට කටයුතු කරනවා. ඉතින් මේ විදිහේ ඉඩකඩක්, මේ විදිහේ විභවයක් අපිට ලැබිලා තියෙනවා නම් ඒක මෙහෙම දුර්ලභ අවස්ථාවක්, දුර්ලභ ෂණයක්. අර විදිහට දුරු රටක වැරදි මිත්‍යා දිට්ටික පවුලක ඉපදිලා නැතුව මේ ෆවුන්ඩේෂන් එක හරියට තියෙනවා. අපිට මුලින් ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ යෙදෙනකොට කරනකොට තේරෙනවා ඒ ෆවුන්ඩේෂන් එකේ වටිනාකම. දැන් සාමාන්‍යයෙන් ඔය භාග්‍යතුන් වහන්සේ ඔක පිළිබඳ යම් කිසි අදහසක් විදියට ලං කරන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරනවා. මොකද්ද මේ විජ්ජාචරණ සම්පත්තියට විනාශමුඛ හතරක්. මේ විනාශමුඛ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක් කියලා ගන්නකො විජ්ජාචරණ සම්පත්තිය කිව්වහම පැටලෙනවා නම් මේ ඇහැ සමග අතපයත් තියෙනවා. ඇහැ ඇස් පේනවා වගේම අතපයත් හොඳට වැඩ කරනවා. එතකොට ප්‍රතිපදාව කියලා අරගන්නකෝ, භවනාවක් කියලා ගන්නකෝ. මේ භවනාවට මේ ප්‍රතිපදාවට විනාශමුඛ හතරක් ගෙන හර දක්වනවා. මොකද මේ විනාශමුඛ විදියට පෙන්වන්නේ මේ වැරදි දිට්ටි. වැරදි දිට්ටි ඒකත් මේ ප්‍රතිපදාවේ යෙදුන කෙනෙක්ට මතුවෙන දේවල්. යෙදුන කෙනෙක්ට මතුවෙන දේවල්. එතකොට ඒ විදිහේ කාලයක් තිස්සේ යෙදිලා කටයුතු කරනකොට අන තේරෙනවා මෙන්න මේ විදිහේ දේවල් වලට අහුවෙලා මේ පිරිස් විනාශ වෙලා යනවා. මේකේ නියම චැලෙන්ජ් එක එන්නේ කාලෙත් එක්ක. අන්න එතනයි තියෙන වටිනාකම. දැන් අපිත් ඔය ආපු මුල දවසේ හිතුවා මේක මහා කන්දක් වගේ චැලෙන්ජ් එකක්. මේ චැලෙන්ජ් එක මේක කොන්ක කරන්න ඕනේ මුල් කාලේ තමයි කියලා. මුල් කාලේ තමයි මේ විදියට කවදාද පණ්ඩු පලාස වෙන්නේ, මේ සුදු ඇඳුමෙන් දුඹුරු ඇඳුමට මාරු වෙන්නේ කවදාද, කවදාද සාමනීර වෙන්නේ, කවදාද උපසම්පදා වෙන්නේ කියලා අරක කොන්ක කරන්න, අර කන්ද කොංක කරන්න තමයි උත්සාහය. මේ කන්ද කොහොමද මම ජයගන්නේ කියන දැඟලිල්ල දඟලනවා. ඒක තමයි උත්සාහය. නමුත් තේරෙනවා මේ මහා නිකං ප්‍රමාණ කරන්න බැරි තරම් මහා විශාල කන්දක මේ කූඹියෙක් වගේ මිනිහෙක් මේක නැගලා කොහොමනම් මේ කන්ද කොංක කරන්ද, කොහොමනම් මේ කන්ද ජයගන්ද. ඉතින් කන්ද hina වෙනවා නිස්සබ්දව අක බලාගෙන. ඔබ වරෙන්කෝ, උඹ වරෙන්කෝම නැගගෙන වරෙන්කෝ මං ඔබට කියලා දෙන්න කියලා කන්ද hina වෙනවා. කන්ද hina වෙනවා මොකද අර කන්දට සාපේක්ෂව මේ නගින මිනිහා කියන්නේ බොහොම නිකං කූඹියෙක් තරම්වත් ප්‍රමාණාත්මකව වටිනා නැති එකෙක්. එතකොට ඒ විදිහේ එකෙක් අර විදිහට මේ කන්ද මම යටත් කරනවා, මේ කන්ද මුදුනට නැගලා මම මේ කොඩිය හිටවනවා කියලානේ යන්නේ. එහෙම තමයි යන්නේ. එහෙම තමයි ආධුනිකයාගේ ස්වභාවය. අන්න කන්ද මුදුනට ගිහිල්ලා කොඩිය හිටෙව්වොත් හරි, හඳට ගිහිල්ලා කොඩිය හිටෙව්වත් හරි, එතන රීලාහම ඔන්න අපේ භූමිය, එතන උජ්ජ කළාම මෙන්න අපේ ගන්ධස්සාරේ කියලා පෙන්නුම් කරන්න තමයි ඔය උත්සාහය. නමුත් ඇත්තටම නිකන් කන්ද නිහඬව hina වෙනවා, කන්ද නිහඬව උපහාසෙට උත්ප්‍රාසෙන් බලාගෙන ඉන්නවා. ඒ පාඩම තේරෙන්නේ අන්න කාලෙත් එක්ක. කාලෙත් එක තේරෙන්නේ මුල තාලෙදි achievements තමයි, පස්සේ තේරෙනවා දැන් තමයි හරිම චැලෙන්ජ් එක තියෙන්නේ. ඒක එන්නේ මෙන්න මේ විදිහට විජ්ජාචරණ සම්පත්තියට විනාශමුඛ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ කාලයක් තිස්සේ මේ යෙදෙනකොට මේකට විනාශමුඛ පහළ වෙනවා. ඒක ආධුනිකයට නෑ. ආධුනිකයාට නෑ. එයාට අර එනර්ජි එක තියෙනවා, එයාට සද්ධාව තියෙනවා, එයා කාලයක් තිස්සේ යෙදෙන්න එයාට හැකියාව තියෙනවා. නමුත් මේකේ යෙදිලා මේකෙම තෙම්පරාදු වෙලා ඔන්න අවුරුදු 5ක් 7ක් යනකොට ඔන්න තේරෙනවා දැන් තමයි නියම චැලෙන්ජ් එක තියෙන්නේ. අර මෙච්චර දවසක් මේ කන්ද නිකන් මට හිනා වුණා නිහඬව, මගේ දිහා ඔලොක්කුවට බලාගෙන ඉඳලා තියෙනවා නිහඬව. අන්න දැන් තේරුම් ගන්න පුළුවන් කාලෙත් එක්ක තියෙන ෆයිට් එක තමයි නියම ෆයිට් එක. ඒක සඳහා පෙන්වන්නේ මොනවද? පළවෙනි විනාශ මුඛයේ විදිහට පෙන්වනවා මේ දැනත්තා වැටුණු ගෙඩි කනවා කියලා වනගත වෙනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ වැටුණු ගෙඩි කෑම කියලා. දැන් මේ වගේ වනාන්තරයක නම් රිංගුව වනගත වුණා කියලා කන්න ගෙඩිත් නැහැ, කූඩල්ලෝ ටිකක් හවාගෙන හැකි, ඒ හැරෙන්න වෙන ලැබෙන දෙයක් නැහැ. මොනවද මේ වැටුණු ගෙඩි කනවා කියන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. එතකොට මේ වැටුණු ගෙඩි කියන්නේ සාමාන්‍යයෙන් උපමාවට වගේ කියනවා කියලා තමයි මට හිතෙන්නේ. ඔය නිකන් මේ ආවොත් කන්න පුළුවන් කියලා නිකන් ಜಾති පෙහෙන්න පටන් ගන්නවනේ. නිකන් කට්ටිය කියනවා නිකන් ඔයා තමයි මට හරියනම එක්කෙනා. ඈ ඔයාව මේ ඔයා මේ පැවිදි වෙලා හින්දා මට ඔයාට පෙම් කරන්න බෑනේ, ලව් කරන්න බෑනේ කියන වගේ කට්ටිය ඉන්නවා. ඒක නිකන් කෙලින් කියන්නේ නෑ. නිකන් වහෙන් වරෝ කියනවා. එතකොට හිතෙනවනේ යකෝ මේ ගියා නම් මේ වැටුණු ගෙඩිය මට කටේ දාගන්න පුළුවන් කන්න පුළුවන් කියලා හිතෙන ගතියක් එනවනේ. අන්න මොකද වෙන්නේ? වැටුණු ගෙඩි වැටිලා තියනවා, යන්න විතරයි තියෙන්නේ, කන්න විතරයි තියෙන්නේ කියලා බැලූ බැල්මට පේනවා. බැලූ බැල්මට පේනවා. අර ඔෆිස් එකේ, අපේ ඔෆිස් එකේ ගිහින්දියා ඌ කියන්නේ මේ නිකන් අර ඌ නිකන් හරි නිකන් හොඳ මනමාලයා, නියම කුකුලා. ඌ කියනවා නිකන් බලන්නකෝ මේ 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 කෙනෙක් මෙහෙම ඉඟි කරානේ, මෙහෙම කරානේ, මෙහෙම කරානේ කියලා ලොකුවට ඇවිල්ලා කියනවා. ඕක ඉතින් අහගෙන ඉඳලා බැරිම දැන දවසක් මං කෝ ඕක නෙමේ බං වැඩේ, ඕම නිකන් ඉඟි කරාට හරියන්නේ නැහැ. ඔය ගෑනුන්ට ඕනේ උඹේ අතින් අල්ලගෙන උඹව ෂොපින් අරන් යන්න. ඈ ඒ විදියට තනියට ඉන්න. එහෙම නැතු ඔය කියන එක විතරක් කොහොම හරියන්නේ නැහැ කියලා කිව්වා. ඒ කිව්වා විතරයි වටේ පිටේ ඉඳිලා ගෑනු ටික ඔක්කොම අරුට අල්ලගෙන නෙළුව අන්න තේරුණා. අන්න බලපන් ඒක තමයි නියම ක්‍රමවේදය. අර අර දුක දරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම නිකන් අර වැටුණු ගෙඩි වගේ පෙවුනට එහෙම කන්න ගෙඩි නැහැ. එහෙම කන්න ගෙඩි නැහැ. අර දුක දරන්න ඕනේ. ඒ වෙහෙස දරන්න ඕනේ. ඒකනේ හස්බන් කියන්නේ. අන්න එයාගේ දිමුණ දිහා බැලුවාම ඒ දුක වෙහෙස තේරෙනවා. ඒ මනුස්සයාගේ මුණ දිහා බැලුවාම ඒක තේරුම් ගන්න පුළුවන්. අන්න වැටුණු ගෙඩි. වැටුණු ගෙඩි කන්න වනගත වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඊට පස්සේ තව જાතියක් ගැන සඳහන් කරනවා. තව කට්ටියක් ගැන මේ අල හාරගෙන කන්න වනගත වෙනවා. ඒ මොකද්ද ඒක? එතකොට දැන් ඔන්න හාරගෙන කෑමක් දැන් වැටිලා නැහැ. ඒ වෙනුවට මම මෙහෙම හරි හම්බු කරගෙන මෙහෙම ජීවත් වෙන්න ඕනේ. මෙහෙම කන්න බොන්න ඕනේ. මේ විදිහ යාන වාහන ලං කරගන්න ඕනේ. මේ විදිහ අධ්‍යාපන සුදුසුකම් ඇති කෙනෙක් මම. ඇයි මට බැරි මේ වගේ දේවල් කරන්න කියලා? ඔන්න අල හාරගෙන යන්න, හාරගෙන කන්න වනගත වෙනවා. වැඩි ඕනේ ඊයේද පෙරේදදත් අර පරණ යාළුවෙක්. පරණ යාළුවෙක් කියනවා ඇයි අප්පා ඔය ජීවිතය ඔහොම ඕන ඕන තැනක රස්සාවක් ගන්න පුළුවන්, ඕන රටකට යන්න පුළුවන්, දැන් ඔය මදිද ඕක කොරා කියලා අහනවා. මදිද ඕක කරා කියලා අහනවා. ඇත්තටම හිතවත්කමින් අහන්නේ ඉතින්. ඇත්තටම නිකන් අර බොක්කේ මොකක්ද එකකින් අහන්නේ. නමුත් එහෙම අහනවා. අන්න අල හාරගෙන කන්න හොඳ නැද්ද දැන් ආපහු කියලා වගේ ප්‍රශ්නයක් නගනවා. අන්න දෙවනි විනාශ මුඛයක් විදියට පේනවා. තුන්වෙනියට සඳහන් කරනවා මේ ගිනි දෙවියා පිදීමට. ගිනි දෙවියා පිදීමට අන්න යනවා. එක එක දිට්ටි ගන්නවා. මේ විදිහ එකක් ගන්නවා. ඔන්න බ්‍රහ්ම ලෝකෙන් මට නිකන් අමුතු මොකද්ද චැනල් එකක් ෆ්‍රීකවන්සි එකක් අහු වේගෙන එනවා කියලා ගන්නවා. අර අර නොයෙකුත් ඇදහිලි. ඔය පැවිද්දෙක් එක්ක කතා කරලා බලන්න. අයියෝ කියන පිස්සු කතන්දර මේ hina යන්නේ නිකන් කටෙන් නෙමෙයි. විපමණකට ඔය මිත්‍යා ඇදහිලි, වැරදි ඇදහිලි දරා ගන්න ඔය පැවිද්දෝ කියන જાතිය. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවකට වැසගත්තා කියන જાතිය. විශේෂයෙන් මෙහෙණින් වහන්සේලා. කියන කතන්දර තියෙන ඇදහිලි හිතා ගන්න බෑ. අන්න ගිනි දෙවියා පුදන්න. මේ විදියට නොයෙකුත් ඇදහිලි. බ්‍රහ්ම ලෝකෙන් මට channel එකක් ආවා, frequency එකක් ආවා. මේ දවසක හම්බුණා. දැන් මාසයක් විතර ඇති. අනේ මාස දෙක තුනක් වගේ ඇති. මේ කොළඹ මේ luxurious apartment complex එකක ඉන්න මිනිස්සේ. එයාසය කියනවා මම apartment එකක් නෙමෙයි දෙකක් ගත්තා අපේ family එකේ කට්ටියට ඉඩ ඇති වෙන්න. මේ floor එකක තියෙන apartments 6ක්. ඉතින් දානයට එක්කගෙන ගියා බොහොම සද්ධාවෙන් දානෙ පූජ කළ අන්තිමට කියනවා අපි අදහන කෙනෙක් ඉන්නවලු ගිහි කෙනෙක් එයා තමයිලු අපිට බණ කියන්නේ එයාට තියනවලු බ්‍රහ්ම ලෝකෙන් ෆ්‍රීකවන්සි එකක් සෙට් වෙලා එතකොට අපේ මේ පුතාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාට නිකන් ඔටිස්ටික් ගතියක් තියෙනවා මේ බලන්නේ ඉන්නේ නැහැ අම්මෝ ඇඟ ලේ වැටෙනවා ලේ ලේ වතුර වෙනවා අරු කොයි වෙලාවෙ මේ බිල්ඩින්ගෙන් එළියට පයින්ද කියලා අර හෙට නගිනවා මෙහෙට නගිනවා දැල් ගහලා තියෙනවා දැල දිගේ නගිනවා දොර අරගෙන බැල්කනි එකට යන්න හදනවා ඇඟේ ලේ වතුර වුණා මගේ ඉඳපු ටිකට මේක මේ අතට්ටු 15 කේසක් උඩින් කොයි වෙලාවෙ බිමට පණීද කියලා විශ්වාස නැහැ අන්න මොකද වෙන්නේ මේ මිනිස්සු එච්චර ලක්ෂුරියස් ජීවිත ගෙව්වට මොකද අනේ ඉන්නේ වෙහෙසින් ඉතින් බලනවා බ්‍රහ්ම ලෝකෙකින් හරි ෆ්‍රීකවන්සි එකක් තියුණොත් අන්න එයා බලලා කියනවලු මේ දරුවගේ මේ අසනීපෙට මෙතෙන්ට යන්න මෙතෙන්ට ගිහිල්ලා මේ විදිය දෙයක් පූජා කරන්න අන්න තව ටික දවසකින් අතෙන්ට යන්න එතෙන්ට ගිහිල්ලා ඒ විදිය දෙයක් පූජා කරන්න අන්න ගිනි දෙවියා ආපු දන්න යන කට්ටිය තමයි ඔය ඉතින් ඒ විදිහේ විනාශ මුඛයකුත් පෙන්නනවා මේ විදිහේ ප්‍රතිපදාවකට විනාශ මුඛ හතරවෙනියට පෙන්වන්නේ මොකද්ද මේ හතර දිසාවෙන් එන මහාන බමුණෝ ඉන්නවද මං ඒ හැමෝටම උපස්ථාන කරනවා සලකනවා මේ විදිහට උපස්ථානයක් කරමින් මේ විදිහට සලකමින් මං කල් ගෙවනවා කියලා අන්න තමුන්ගේ ප්‍රතිපදාව විනාශ මුඛයට ඇද ගන්නවා මොකද හේතුව අන්න අරගොල්ලන්ට උපස්ථාන කරන්න ඕන අරගොල්ලන්ට සලකන්න ඕනි කියලා ඔන්න ඔය විදිහට විකාර පටන් ගන්නවා. ඒකත් තව විනාශ මුඛයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද තමුන්ගේ ප්‍රතිපදාවක් යෙදෙනවා නම් වෙන කෙනෙකුට උදව්වක් උපකාරයක් උපස්ථානයක් කරන්න පුළුවන්. නමුත් ඒක බැලන්ස් එකක් තියෙන්න ඕනේ. තමුන්ගේ භාවනාව අතහැරලා ඔක්කොම අතහැරලා අර විදිය උපස්ථානෙටම කැප වෙලා ජීවිතේ පරදුවට දීලා ඉඳියොත් අන්න මොකද වෙන්නේ? අන්න විනාශ මුඛයක් තමයි. විනාශ මුඛයක් තමයි. සාමාන්‍ය ওই විදිහේ දේවලුත් අපි දරා ගන්නවා. ඒකත් දරාගන්නේ අර ආදුනික කෙනෙක් නෙමෙයි කාලයක් තිස්සේ කරන කෙනෙක්. අන්න මේ විදිහ හතර දිසාවෙන් එන පැවිද්දොන්ට මං උපස්ථාන කරනවා කියලා ඔන්න මොකක් හරි ආයතනයක් දා ගන්නවා. එහෙම නැත්නම් අනාථ දරුවොන්ට මං උපස්ථාන කරනවා කියලා ඔන්න ආයතනයක් දා ගන්නවා. එහෙම නැත්නම් මේ පැවිද්දොන්ගේ දෙමව්පියන් අනාථ වෙලා ඒගොල්ලන්ට මං උපස්ථාන කරනවා කියලා ඔන්න ආයතනයක් දා ගන්නවා. එහෙම නැත්නම් මේ ලෙඩ පැවිද්දොන්ට මං උපස්ථාන කරනවා කියලා ඔන්න ගිලන්හලක් දා ගන්නවා. ඕක තමයි වැඩේ. ඉතින් ඒකත් විනාශ මුඛයක් විදිහට තමයි පෙන්වන්නේ. අර මේසෙට දාණේ පිළිගන්නලා තියෙනවා. බෙදාගෙන කන්න ඕනේ බෙදාගෙන වළඳපල්ලා. ඒ වෙනුවට අන්න අරයා ලව්වා ගෙන්න ගන්න, අරයා ගෙන් ටිකක් බෙදා ගන්න, මෙයාට ටිකක් බෙදන්න අදාළ නැහැ. වික්ෂුවකට ඒ විදිහ අදාළ නැහැ. දාණේ පිළිගන්නලා මේසෙට වඩම්මලා තියෙනවා. මේසෙන් බෙදාගෙන ඕක වළඳන්න බැරි නම් ඔච්චර මොකද්ද උපස්ථානේ? එහෙම එකක් ඕනේ නැහැ. ඒ විදිහට අදාළ නැහැ. ඒ වෙනුවට මේසෙන් බෙදාගෙන වැළඳුවේ හැකි. නිකන් කකුල් දෙක ගාවට පාත්‍රයේ ගාවට ගෙනහල්ලා පූජා කරන්න ඕනේ නැහැ. ඒ දින ශික්ෂාව දවල්ට අනුව එහෙම පූජා කරනකොට අන්න පවාරණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආවෝ කන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද හේතුව? අර නිකන් අනවශ්‍ය දෙයකට ගියා. ඉතින් එන්නේ විදිහට හතරවෙනි විනාශ මුඛයකුත් පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ විජ්ජාචරණ සම්පත්තියට මේ විදිහට ප්‍රතිපදාවකට විනාශ මුඛ විදිහට පෙන්නන්නේ මෙන්න මේ දේවල් තමයි. මොකද ඒකට හේතුව අන්න කාලයක් තිස්සේ යෙදෙනකොට කාලයක් තිස්සේ පුහුණු කරනකොට මතුවෙන ප්‍රශ්න තමයි මේ. ඒව ආධුනිකයට නිකන් නොතේරෙන ස්වභාවයක්. ආධුනිකයට අදාළ නැති ස්වභාවයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් කාලයක් පුරුදු කරලා බලන්න අන්න මෙන්න මේ විදිහේ විනාශ මුඛ තම තමුන්ගේ ප්‍රතිපදාවට මතුවලා එන්න පුළුවනි. අන්න මොකද්ද මේ විදියට විවිධ ආකාර දේවල් වලට අපේ අවධානය ඇදිලා යනවා. අර කාලෙත් එක්ක එන චැලෙන්ජ් එක අපි බාර ගන්න සූදානම් නැහැ. නමුත් ඒ චැලෙන්ජ් එකම තමයි නියම් ප්‍රතිපදාව. අර විදියට මාස කීපයක් අවුරුදු කීපයක් කරන එක නෙමෙයි. ඒ වෙනුවට කොහොමද මේ කාලෙත් එක්ක මේ එන චැලෙන්ජ් එකට මම මුහුණ දෙන්නේ? මේ විදියට ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද වන්? ඒ සඳහා තමුන්ගේ දක්ෂතාවයක් අනිවාර්යෙන් පරීක්ෂා වෙනවා. වෙන කෙනෙක්ගෙන් පිටක් නම් බලාපොරොත්තු වෙන්න එපා. වෙන කෙනෙක්ව කෝපි කරලා නම් යන්න හදන්න එපා. ඒ වෙනුවට තමුන්ගේ එනර්ජි එකට අනුව තමුන්ට ගැළපෙන මොකක් හරි ශිල්පයක්. කියලා තමයි කියන්න වෙන්නේ. මොකක් හරි ශිල්පයක් දිනු කරගන්න වෙනවා. මොකද ඒ ශිල්පෙන් අපිට ඉඩකඩ හදාල් දෙන්නේ අන්න මේ විදිහට මම යෙදිලා ගත කරනවා මේකේ. මේ දවසින් දෙකෙන් අතහරින්න බලාපොරොත්තුක් නෙමෙයි. ඒවෙනට යෙදිලා ගත කරනවා. යෙදිලා ගත කරනවා. යෙදිලා ගත කිරීම කියන්නේම එක්තරා විදියකාර ලැබිලා තියෙන ෂණයට ගරු කිරීමක්. ලැබිලා තියෙන ෂණයට ගරු කිරීමක්. ඒ විදිය ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් කාලෙත් එක්ක එයා මේ ලැබිලා තියෙන ෂණය අගය කරනවා. දැන් පහුගිය දවසක ඔය තරුණ දරුවෝ පිරිසක් ඒගොල්ලන්ට සතිපාසල වැඩසටහනක් වගේ එකක් තියුණා. ඒකේ තියුණ ටොපික් එක තමයි ග්‍රැටිටියුඩ්. එතකොට ග්‍රැටිටියුඩ් ගැන අහුවාම ඒගොල්ලෝ කියන්නේම මේ මට කවුරු හරි තෑග්ගක් දුන්නොත් ඒකට මගේ මම ග්‍රේට්ෆුල්. ඒකට මම මේ විදිහේ ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් අවස්ථාවක්. කවුරු හරි මට උදව්වක් කළොත් අන්න ග්‍රැටිටියුඩ් කියලා මේගොල්ලෝ සඳහන් කරන. ගැන මොකක් හරි සර්විස් එකක් මොකක් හරි දෙයක් ලැබෙන්න ඕනේ. ඒක තමයි ග්‍රැටිටියුඩ්. නමුත් ඇත්තටම නියම ග්‍රැටිටියුඩ් මොකද්ද? මෙන්න මේ ලැබිලා තියෙන ෂණයට අලුතෙන් දේවල් ඕනේ නැහැ. දැනටම ලැබිලා අන්නේ ලැබිලා තියෙන ෂණයට ගරු කරන්න පුළුවන්ද? ඒ ලැබිලා තියෙන ෂණයට ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්ද? ප්‍රණාමයක් ඇති කරගන්න පුළුවන්ද කියන උත්සාහය තමයි ඒක. අපේ මනස කැමැතිම නැත්තේ ඒකට තමයි. මීට වැඩිය මේක වෙනස් කරන්න ඕනේ. අනාගතයේ දවසක මේ විදිහේ තැනකදී මම මීට වැඩිය සතුටු වෙනවා. මම මේ විදිහේ හිතට විවේකයක් නගා ගන්නවා කියලා අන්න වර්තමානයේ මග අරිනවා. වර්තමානයේ මග අරිනවා. නමුත් නියම ෂණය අගය කරනවා නම් මේ ලැබිලා තියෙන මොහොත තමයි අගය කරන්න ඕනේ. අනාගතයේ සැලසුම් පැත්තක තියේවා. අනාගත බියවල් පැත්තක තියේවා. මේ ලැබිලා තියෙන අවස්ථාව ඒක නිකන් විට්නස් කරන්න පුළුවන්ද? හරියට නිකන් මේ මිරාකල් එකක් විට්නස් කරනවා වගේ. මේ විදියට මහා අද්භූත සිදුවීමක්, ආශ්චර්යජනක සිදුවීමක් සිද්ධ වෙනවා නම් ඒක අපි විට්නස් කරන්න. අන්නේ විදියට විට්නස් කරන්න පුළුවන්ද මේ වර්තමාන මොහොත කියන උත්සාහය. ඒ කියන උත්සාහය තමයි තියෙන්නේ. අන්න ඒකම තමයි ප්‍රැක්ටිස් එක වෙන්නේ. දැන් අද කාලේ හැටියට නම් ෆෝන් එකක් අරගෙන ටක් ගාලා මේක රෙකෝඩ් කරගන්නවා. පස්සේ දවසක රස විඳින්නම් කියලා. පුදුම නිකන් අමුතු නිකන් මේ ලෙඩ රෝගී ස්වභාවයක් තමයි. මානසික ලෙඩු ටිකක් වගේ තමයි මේ සමාජෙ දිහා බැලුවම. අනේ අර කොන්සර්ට් එකකට ගිහිල්ලා ෆෝන් අල්ලගෙන ඉන්න ඔක්කොමලා. ඒක රස විඳින්නේ අන්න බොහොම කලාතුරකින් එකෙක්. ඒ වෙනුවට දැන් තියෙන්නේ මොකද්ද? අලුත්ම ජීවීන් ස්වභාවයක් අන්න ෆෝන් එකේ තමයි අතේ. ඒක තමයි ඒ ජීවීන්ගේ හැටි. අර ලස් පහුගිය දවසක පොඩි ඩොකියුමෙන්ටරි එකක් වගේ තියුණා. ඉන්නේ 90 ගණන්වල ජීවිතේ සහ මේ 2020 ගණන්වල ජීවිතේ. 90 ගණන්වල ජීවිතේදී කෑමක් දුන්නාම අනේ ඒක පෙරේතකමින් කනවා. ඈ එළියට බැස්සහම වටපිටාවේ ඉන්නේ උන් එක්ක කතා බහ කර කර වටපිටාව බල බල ගමන් කරනවා. අර විදිහට කෙනෙක් එක්ක කතා කරනකොට ඒ මනුස්සයාට අවධානය දෙනවා. සෙල්ලම් කරනවා නම් ඒ සෙල්ලමට ක්‍රීඩාවට අවධානය දෙනවා. ඒක තමයි ඒ දවස්වල ජීවිතේ. අද ජීවිතේ මොකද්ද? ෆෝන් එක දිහා බලාගෙන කෑම කනවා. ෆෝන් එක දිහා බලාගෙන පාරේ යනවා. ෆෝන් එක දිහා බලාගෙන කෙනෙක් එක්ක කතා කරනවා. ෆෝන් එක දිහා බලාගෙන අන්න මොකක් හරි ක්‍රීඩාවක් උනත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහේ විකෘතියක්, ඒ විදිහේ රෝගී ස්වභාවයක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. මේ වර්තමාන මොහොත හරි නැහැ. මේක මීට වැඩිය ලුණු ඇඹුල් දාලා හදලා ගත්ත දවසක, අනාගතේ නොදන්නා දවසක මම සතුටු වෙනවා කියන උත්සාහය තමයි තියෙන්නේ. නමුත් අර මොකද්ද අර සින්දුවකද තියෙන්නේ, අර මිරිවැඩි සංගලක් ඉල්ලා හැඳුවෙමි දෙපා නොමැති ඔබ දකින තුරා, කුංකුමාංජන ඉල්ලා හැඳුවෙමි දෙනෙත් නොමැති ඔබ දකින තුරා. මේකම තමයි වැඩේ. මේ විදියට සෙරප්පු හොයනවා දෙපා නැති මිනිස්සෙක් දකින්නකම්, හරි ද අයිලෑෂස් හොයනවා මේ විදියට ඇස් නැති මිනිස්සෙක් දකින්නකම්. අනේ එදාට තේරෙනවා මේ වර්තමාන මොහොත, මේ ලැබිලා තියෙන ෂණය කොච්චර හේතු කාරණා සහිතව ගැලපිලා ආපු දෙයක්ද. මේ නිරෝගී ගෙව ගෙවන මොහොතක් කොච්චර හේතු කාරණා සහිතව ගැලපිලා ආපු දෙයක්ද. අර විදියට නොකරන ලද අකුසල් බොහෝයි ඒක පිටිපස්සේ, කරන ලද කුසල් බොහෝයි ඒක පිටිපස්සේ. අන්න ඒක අගය කරන්න පුළුවන් නම් ඒකම තමයි භාවනාව කියන්නේ. මාත් එක්ක මම තනි වෙලා ඉන්නවා විවේක වෙලා. මාත් එක්ක මම තනි වෙලා ඇවිදිනවා. අන්නේ විවේකය, අන්නේ ඇවිදීම ලබා ගන්න පුළුවන් නම්, ලං කර ගන්න පුළුවන් නම් ඒකම තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුලින් අපිට දකින්න පුළුවන් අර කළු සුදු කියන දෙපැත්තක් අපි පෙන්වන්නේ. මේ විදිහට සුගතිගාමි දුගති ගාමි. අපාය සහගත ස්වභාව සහ දිව්‍ය ලෝක සුගතියකට යන්න පුළුවන් ස්වභාව අතර වෙනසක් පෙන්වනි. එතකොට මෙන්න මේ ෂණය අගය කිරීම තුලින් මේ විදියට ප්‍රතිපදාවක් තුලින් මේ කළු පැත්තත් සුදු පැත්තත් මේ කාසිය දෙපැත්තම දුරු කරන ස්වභාවයක් අන්න ටිකෙන් ටික තමන් තුල ඇති කරගන්නවා. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නොකළු නොසුදු. කළුත් නෑ සුදුත් නෑ නොකළු නොසුදු කර්ම කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේකෙන් මිදෙන්න උත්සාහ ගන්නවා. මේකෙන් ගැලවිලා යන්න උත්සාහ ගන්නවා. මේ ෂණයේ තියෙන වටිනාම දේ ප්‍රයෝජනෙට ගන්න උත්සාහ ගන්න හදනවා. මේ ෂණයේ තියෙන වටිනාම දේ තමයි මේකෙන් ගැලවිලා යන්න පුළුවන්. මේ කළු සුදහ ස්වභාවයේ සුදු ස්වභාවයේ මේක අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. එක කාසියක දෙපැත්ත. කළු පැත්ත පෙරළුනොත් සුදු පැත්ත එක පිටිපස්සේ තියෙනවා. සුදු පැත්ත පෙරළුනොත් කළු පැත්ත එක පිටිපස්සේ තියෙනවා. එතකොට ඔන්න ඔය දෙපැත්තම එකට සම්බන්ධ නම් නියම විවේකය නියම ගැළවීම මොකද්ද? අන්න මේ නොකළු නොසුදු. ඒක සඳහා අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ අනාගතේ දවසක ස්වර්ගස්ත වෙන්නවත් අනාගතේ දවසක අපායකට යන්නවත් ඒ විදිහේ උමනාවක් මාතුල නැහැ. ඒ වෙනුවට මේ වර්තමාන මේ ෂණය මම අගය කරනවා. මේ ෂණය මම බාර ගන්නවා. ඒ බාර ගැනීමම තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. දැන් ඒකනේ අර සාමාන්‍ය ඵල සූත්‍රේ සාමාන්‍යයෙන් පැවිද්දේ මේ ජීවිතේම ඵල මොනවද කියලා තමයි අහන්නේ. පැවිද්දේ මේ ජීවිතේම ඵල. පැවිද්දේ කියලා බර වැඩි නම් සමහරුන්ට අපි හිතමු පැවිදි වෙන්න වගේ නිකන් කිව්වහම නිකන් බර වැඩි වගේ හිතන කට්ටිය ඉන්නවා නම් අපි කියමු ප්‍රතිපදාවක කියලා. ප්‍රතිපදාවක මේ ජීවිතේම ඵල. මොකක්ද අන්න පළවෙනියටම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ 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 රජවරු මේ අඹදරුවෝ රැකිලි මේ ටැක්ස් ගෙවිලි. දැන් අද කාලේ ලංකාවේ එහෙම තියෙන ප්‍රධාන ප්‍රශ්නයන්නේ ටැක්ස් අන්න බිල් ගෙවිලි ඒ වගේ දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් මිදෙන්න පුළුවන් කියලා ඔන්න පළවෙනිම වටිනාකම් විදිහට සඳහන් කරන්නේ ඒක. කාගෙනුත් වැඳුම් පිදුම් ලැබනවා. මේ විදිහට අන්න මේ ජීවිකාව පිළිබඳ වෙහෙසක් මාන්සියක් දාඩිය හෙලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්න පැවිද්දේ සාමාන්‍ය ඵල මේ ජීවිතේදීම ලබා ගන්න පුළුවන් ඵල විදිහට තමයි පෙන්වන්නේ. හැබැයි දැන් එනකොට දෙනෙට මොකද වෙන්නේ? gedara indi ithuru vechche unda saamaanya phala. යන්තම් මේ යකා ගිහිල්ලා පැවිදි වුණා අපිට හුස්මක් කරගන්න පුළුවන්. නැත්තම් යන්තම් මේකේ ගිහිල්ලා පැවිදි වුණා දැන් කණක් ඇහිලා ඉන්න පුළුවන්. ඒකත් නරකම නෑ. හැබැයි ඉතින් ගෙදර කට්ටියට හරි සාමාන්‍ය ඵල තියෙනවනේ. ඒකත් නරක නෑ. කෙසේ නමුත් අන්න අර විදිහේ මුදලක් නැතුව යැපෙනවා කියන්නේ මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක්ද කියලා කෙනෙක් හිතනවා. කෙනෙක් හිතනවා. දැන් පහුගිය දවසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස බණකට අරන් ගියොත් මෙච්චරක් ගෙවන්න ඕනි. මෙච්චරක් බිල. ඊට පස්සේ පිරිතකට වැඩියොත් මේ ගාණ ගෙවන්න ඕනි එක්කෙනෙක්ට. දානෙට මේ දේවල් හදලා තියන්න ඕනේ. අනේ හාමුදුරනේ අපි බොහොම අමාරුවෙන් තමයි මේ ජීවත් වෙන්නේ. මේ හාමුදුරවරු ව්‍යාපාර තමයි වැඩි හරියක් කරන්නේ කියලා ඒ තැනැත්තා සඳහන් කරනවා. මේ තැනැත්තා සඳහන් කරනවා බණකට ආවොත් මෙච්චර. වැඩේ කියන්නේ ඒ ඔක්කොම ගල්ලා ඒ පඩි ගෙවලා ඒ ගෙවලා අන්තිමට පන්සලේ ලයිට් බිලත් අපි ගෙවන්න ඕනේ. ඒක අසාධාරණයිනේ. අර විදිහට හරි හම්බ කරගන්න ඕනේ. යකෝ ඒ හම්බ කරන මුදලින් ජීවත් යා. බෑ ඒකත් බෑ. අන්තිමට දානෙත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහේ පැවිද්දොත් ඇති. නමුත් ඒ වගේ ලෝකෙක අපිට මිල මුදල් අතහැරලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් ගොඩ දෙනෙක් පිළිගන්නේ එකක් නැහැ. ගොඩ කෙනෙක් පිළිගන්නේ එකක් නැහැ. ඒ විදිහ අතහැරීමක් කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ විදිහේ හැකියාවක් තියෙනවා. මේ විදිහට රෑ වේලම කාලා පුරුදු වේවුන්ට රෑට නොකා ඉන්න පුළුවන්ද කියලා හිතුවොත්, උදේ වරුවෙන් යැපිලා ඉන්න පුළුවන්ද කියලා හිතුවොත්, පාණ්ඩු ඇදිලා මැරිලා යයිද කියලා බය වුණොත්, නෑ එහෙමත් වෙන්නේ නෑ. යැපිලා ඉන්න පුළුවන්. අන්න ඒ විදිහේ ශක්තියක් අපි ගාව තියෙනවා. ඒ තියෙනවා කියන එක ඉතින් නිකාම්ම මතුවේනේ නෑ. උත්සාහයෙන් උනන්දුවෙන් කරලා බලන්න ඕනි. දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ගෙදරින් ඇවිල්ලා එදා ඉඳලා ආවම මුදලක් අත ගහලා නැහැ. වැරදිලා කවුරු හරි මොකක් හරි අසර දාලා දුන්නොත් ඔන්න බරපතල ආපත්‍යක්. ඊට පස්සේ ඉතින් අරයට කතා කරලා මෙන්න බලන්න මේ වැදයක් දාගෙන තියනවා කියලා කාට හරි එකට කොහේ හරි අනේකට කතා කරලා පෙන්නන්න ඕනේ. මහත්ය බලන්න මේ මොකද්ද මේ තියෙන්නේ. කවරයක් නේ ස්වාමීන් වහන්ස. කවරේ මොනවද තියෙන බන්? කවරය ඇතුලේ මුදල්. මුදල්. ඕක අකපැයිනේ කියලා මූ කුවාම ඉතින් මූ හතර අතේ කල්පනා කරනවා දැන් මොකද්ද මේ කියන්නේ? මේ හාමුදුරන්ට ඕනේ කියලාද මේ කියන්නේ? මට ගන්නෙ කියලාද මේ කියන්නේ කියලා කොහොම හරි ඉතින් අමාරු වචනෙන් මේක තේරුම් කරලා දුන්නොත් ඔන්න අරගෙන යනවා. හරි ස්වාමීන් වහන්ස ඔන්න මම එනම් ගත්තා ඔබ වහන්සේට ඕන දෙයක් මං අරන් දෙන්නම් කියලා කියලා තමයි යන්නේ. අන්තිමට ඌ හොයාගන්නවත් නැහැ. හොයාගන්නවත් නැහැ. ඉතින් එහෙම වැරදිලා ආපු එකක් ඇරෙන්න එහෙම මුදලක් අත ගහන්න නැතුව ජීවත් වුණා කිව්වහම ඒක මේ ලෝකේ අද කාලේ හැටියට විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? නැ මෙහෙට ඇවිල්ලා බලන එන ඕනේ කෙට අන්න තමුන්ට යැපිලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විදිහේ වියදමක් නොකර මේ ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පහුගිය දවසක ලෝකේ ඈත කෙරවල ඉන්න කෙනෙක් අහනවා මෙහෙම ජීවිතයක් ගෙවන්න පුළුවන්. මෙහෙම ජීවිතයක් ගෙවන්න පුළුවන්. මම මෙයා ස්පිරිචුවැලිටි පිළිබඳ ගොඩාක් පරීක්ෂා කරපු කෙනෙක්. හැබැයි මම දන්නේ නැහැ ලෝකේ කොයි කෙලවරේද මේ විදියට දේවල් අයිති කරගන්නේ නැතුව, මිල මුදල් හම්බ කරගන්නේ නැතුව, මේ ඕපු දෙරප්පු නැතුව, මේ විදියට මේ ධර්මල්ලෝ නඩත්තු නොකර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මම දන්නේ නැහැ කියලා ඒ කෙනාට පුදුමයි එහෙම ජීවිතයක් ගෙවන්න පුළුවන් කියන එක පවා. නමුත් අන්න පෙන්නන්නේ මොනවද මේ සාමාන්‍ය ඵල? සාමාන්‍ය ඵල මේ විදියට තමන් හිතූ මතූ හැමදේම නම් ගන්න බැරි වෙයි. හිතූ පැතූ දේවල් දෙන්න හදන්නත් එපා. ඒකත් කියන්න එපැයි. ගොඩනේ කියදනවා අයියෝ අරවත් නැතුව ඇති, මේවත් නැතුව ඇති, ඒවත් දෙන්න ඕනේ, මේවත් දෙන්න ඕනේ. එහෙම කරන්න බෑනේ. අවශ්‍යතාවයක් අවශ්‍ය දෙයක් කරලා දෙන්න පුළුවන්. එහෙම නැතුව හිතූ පැතූ ඒවම දෙන්න බෑනේ. ඊට වැඩි එහෙම නම් ඉතින් අරගෙන බැඳගන්න එක තමයි හරියන්නේ. එහෙම බැඳගත්තට පස්සේ හිතූ පැතූ ටික දෙන්න පුළුවන්. එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක ඒ අවශ්‍යතාවය සලකලා කරන්න පුළුවන්. ඒ දෙයට පහසු හදන්න පුළුවන්. නමුත් ඉතින් අර විදිහේ ඉවසීමක් විඳ දරා ගැනීමක් තුලින් අන්න ඒ විදිහේ ජීවිතයක් දුර නැහැ. ඒ විදිහේ ජීවිතයක් තාමත් ගෙවන්න පුළුවන්. අර විදියට මිල මුදලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවාට හිතන්නේ නැහනේ. ඒ එකම පැය කීයක් දවසට නිදහස් වෙනවද බලන්න. බැය 8ක් අඩුම ගානේ නිදහස් වෙනවනේ. රැකියා කරන කට්ටිය 8ෙන් නවතින්නෙත් නැහැ. 10ෙන් නවතින්නෙත් නැහැ. ඒ වෙනුවට 12ක් විතර වැඩ කරන්න වෙන වෙලාවල් එන්න පුළුවන්. ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර ගියත් විවේකයක් තියනවද නැහැ. ගෙදර ගියත් විවේකයක් නැහැ. මොකද හේතුව තව යුද්ධයක් එතන. එතකොට අර වැඩ ඇරිලා එන ගමන් අපි පොඩ්ඩක් නැවතිලා අතරමැද හුස්මක් අරගෙන නැවතිලා යනවා. මේ මොකක්වත් නෙමෙයි නිකන් පොඩ්ඩක් මේ නවතින්න. පොඩ්ඩක් නවතින්න අර පාක් එකේ වටේ පොඩ්ඩක් සපත්තු දෙක නැතුව රවුමක් ගිහිල්ලා එන්න. රවුමක් ගිහිල්ලා එන්න මේ කලුවරේ. මොකද හේතුව අන ගෙදර ගියත් යුද්ධයක්. එතකොට ওই ටික නැතිවීමම සාමාන්‍ය ඵලයක්. මේ ප්‍රතිපදාවේ ආශ්චර්යයක්. මේ ජීවිතයේදීම ළඟා කරගැති සැනසීමක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් අපි කැමති නැහැ නේ ඒක බාර ගන්න. අපි කැමති නැහැ නේ ඒක අගය කරන්න. අපිට ඒක මදිපාඩුවක් වගේ. අනුන්ගෙන් කාලා ඉන්න එක නිකන් මොකද්දෝ එකක් වගේ. එහෙම වෙහෙසක් පීඩාවක් අපේ හිතේ මතුවලා එනවා. නමුත් මෙන්න මේ ලැබිච්ච ෂණය අගය කරන්න පුළුවන් නම්, මේ ඉඩකඩ අගය කරන්න පුළුවන් නම්, ඒකම තමයි නිවන කියලා හිතාගත්තත් කමක් නැහැ. එන්නේ අගය කිරීම බැරි තාක්කල් අපි නිවනෙන් දුරයි. මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. මොකද්දෝ ඉඩකඩක් තියෙනවා. අර විදිහට අනාගතේ දවසක භාවනාව හරි ගියාම මම සතුටු වෙනවා. ධ්‍යාන ලැබුණාම මම සතුටු වෙනවා කියලා හිතුවත් අන්න එතනත් අවුල්. එතනත් අවුල්. ඒ වෙනුවට මෙන්න මේ වර්තමානයේ බාරගත්තොත් ඒක තුලම අපි මේ ජීවිත කාලයක් පුරාවට සංසාරයක් පුරාවට හොයපු විවේකය තියෙනවා. ඒක බාර ගන්න පොඩ්ඩක් ඒක ඌරලා බලන්න විතරයි තියෙන්නේ. බැලුවාම තේරෙනවා මෙච්චර දවසක් හෙව්වේ මේක තමයි. මම අගේ කරේ නැහැ. මෙච්චර දවසක් මගේ ළඟම තියුණා. මම අගේ කරේ නැහැ. මම අහිංසක වුණේ නැහැ. නමුත් පොඩ්ඩක් නැවතිලා විවේක වෙලා බැලුවොත් ඒක එච්චරම දුර නැහැ. අන්නේ ඒ ලැබිලා තියෙන ෂණය කොච්චර වටිනා ෂණයක්ද කියලා අපි තේරුම් ගත්තොත් ඒකම තමයි මේ ප්‍රතිපදාව. ඒ ෂණය පිටිපස්සේ කොච්චර අර විදියට නොකරන ලද අකුසල් තියනවද, කරන ලද කුසල් තියනවද දන්නෙත් නැහැ. මේ වගේ තැනකට මාව ආවේ කොහොමද? හිතලාවද, කල්පනා කළාවද, භාවනා කරනවා කියලා ඉපදුනාද? නැහැ. ඒ වෙනුවට කොහෙදෝ මොනවදෝ සිදුවීම් ටිකක් වුණා. ඒ සිදුවීම් නිකන් හරියට නිකන් ජීවිතේ හැරවුම් ලක්ෂ වගේ. නිකන් හැරෙව්වා වගේ ඔහොම ඔයිට නෙමෙයි මෙහෙට ඵලයන් කියලා එලෙව්වා වගේ. ඉතින් එහෙම එලෝල 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 එලා අන්න අද ඇවිල්ලා නතර වෙලා ඉන්නවා යම් තැනක. අන්න ඒ නතර වෙච්ච තැන අගය කරමු. ඒ නතර වෙච්ච තැන අගය කරන්න පුළුවන් නම් ඒක පිටිපස්සේ තියෙන නොකරන ලද අකුසල් කරන ලද කුසල් අපි අගය කරා වෙනවා. මේ නිවනම ඒක තමයි කියලා හිතාගත්තත් වරදක් නැහැ. ඉතින් එවැනි වූ අගය කිරීමක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. තාමත් වටිනා කාලචිත අපකාර උපකාරණ ධර්ම දේශනාවක් සිද්ධ කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සියලුම අධ්‍යාත්මික බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාව ඇතුව ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ කමඨහනක් සම්බන්ධයෙන් හෝ උන්වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඇතනම් කාට හරි මේ වෙලාව අරගෙන අත උසලා උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
නිරෝෂ අපි දැන් ප්‍රශ්න කරානේ ඔය ඇතිනේ.
හොඳයි ස්වාමීන් වහන්සේ.